साधन पठाने के लक्ष्य में शासने पिहितीम කියන එක शासने पिहितला තියෙන තැන පිහිටලා තියෙන හැටි පිහිටීම ගැන තේරෙන්නේ මොකද්ද ශාසන පත්තානේ මේ මුළු ශාසනයම පිහිටලා තියෙන්නේ වචන 18ක් මත මුළු බුද්ධ ශාසනයම පිහිටලා තියෙන්නේ වචන 18ක් මත ශාසනය පිහිටලා තියෙන්නේ ඒකෙදී පද නමයක් අකුසල පැත්තටත් පද නමයක් කුසල පැත්තටත් බෙදෙනවා අකුසල පැත්තේ පද නමය තමයි මේවා කටපාඩම් කරගන්න ඕනේ වෑ දැන් නෙමෙයි පස්සේ හැම කෙලෙසයකටම මුල් වෙන හැම වරදකටම මුල් වෙන හැම අකුසලයකටම මුල් වෙන හැම දුෂ්චරිතයකටම මුල් වෙන කෙලෙස් තියෙනවා ඒකට කියනවා මූල ක්ලේශ කියලා මේ මූල ක්ලේශ හැටියට තියෙනවා කෙලෙස් දෙකක් අවිජ්ජා භව තණ්හා කියලා අවිජ්ජා භව තණ්හා කියන මූල ක්ලේශ දෙක තමයි අවශේෂ සියලුම කෙලෙස් වලට මුල් වෙලා තියෙන්නේ. ඒ අවිජ්ජා භව තණ්හා කියන මූල ක්ලේශ දෙක නිසා ඇතිවෙනවා ලෝභ, ద్వේස, මෝහ කියලා ආයි අකුසල ධර්ම තුනක්. ඒ ලෝභ, ద్వේස, මෝහ කියන අකුසල ධර්ම නිසා ඇතිවෙනවා නිට්ටයයි, සැපයි, ආත්මයි, සුභයි කියලා විපල්ලාස හතරක්. විපල්ලාස කියලා කියන්නේ විපරිත සංඥා. වැරදුණු අදහස් වැරදි සංඥා හතරක් එතකොට මෙන්න මේ පද නමය චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය භජනය කරනවා චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය සත්‍යටයි ආයිති ඔය දුක්ඛ සමුදී ඵලයේ දුක දුක කියන එකට එන්න වෙන ක්‍රමයක් නැහැ හැදෙන්න වෙන ක්‍රමයක් නැහැ මේ පද නමේ යම් වෙලාවක නැති වුණොත් යමෙක්ගේ సంతානේ දුක කියලා එකක් නැහැ ඔය වචන නමෙන් හඳුන්වන ගති යම් තාක්ද කෙනෙක්ගේ సంతානේ තියෙන ඒ තාක් විද්‍යමානයි මොකද්ද දුක කියන ධර්මතාවය ඒ නිසා මේ පද නමේ මත තමයි ලෝකේ පැවැත්ම තියෙන්නේ. කාම ලෝකේ වේවා, රූප ලෝකේ වේවා, අරූප ලෝකේ වේවා තුන් ලෝකෙම තුන් භූමියේම පැවැත්ම තියෙන්නේ ඔය වචන නමේ මත. මේ සත්වයාගේ සංසාර පැවැත්ම තියෙන්නේ ඔය පද නමේ මත. ඊට පස්සේ ඔය පද නමේදී අවිජ්ජා භව තණ්හා කියන කෙලෙස් දෙක අනුසය කියන කෘත්‍ය කරනවා. අපි අහලා තියෙන ක්ලේශ අනුසය කියලා. එතකොට ලෝභ, ద్వේස, මෝහ කියන ටික හඳුන්වන පරිඋත්ථාන කියලා. නিত্য සුභ ආත්ම සුඛ කියන විපල්ලාස හඳුන්වන වීතික්කම කියලා. අපේ ජීවිතයේ කෙලෙස් ওই කෙලෙස් ටික නිකම්ම තියනවා නෙමෙයි වැඩක් කරනවා. වැඩක් කරනවා. ඇස් ඉදිරිපිටට හම්බ වෙන වස්තුන්ගේ ඇත්ත ඇති හැටි නොපෙන්නන එක තමයි අවිද්‍යාව. ඒ විතරක් නෙමෙයි අපි කැමති වටිනා කියන දේවල් තියනවා ඉන්නවා කියලා හිතේ අපේ නිතතිම්ම හැඟීම් ගතියක් තියෙනව නේද? ඒක තමයි භව තණ්හාව කියලා කියන භවයේ තමන්ට කැමති ලබා ගන්න පුළුවන් අතුරු කොට යුතු අතුරු කළ හැකි දේවල් තියනවා කියන හැඟීමක් තියෙනවා. ඔය කෙලෙස් දෙක මුල් වෙලා තමයි හිතින් හැම වෙලාවකම ලෝභ සහගතෝ හෝ යමක් සිහි කර කර හැසිරෙනවා. රාග සහගතෝ හිත හිත හැසිරෙනවා. ද්වේෂ සහගතෝ හිත හිත හැසිරෙනවා. මෝහ සහගතෝ හෝ හිත හිත හැසිරෙනවා. මෙහෙම ලෝභ ද්වේෂ මෝහ සහගතව හිතනකොට එයාට දැනෙන්නේ නිට්ටිය නැත්තම් තියෙන දෙයක් හැටියටම තේරෙනවා. සැපවත් වෙන්න පුළුවන් ඒ දේ ලබා ගත්තාම සතුටු වෙන්න පුළුවන් සැපයක් ලැබෙන දේවල් තියෙනවා හැටියට දැනෙනවා. ඒ වගේම සත්පුද්ගල ආත්මීය වූ අය ඉන්නවා වගේ තේරෙනවා. ඒ වගේම මේ සවිඥානික කයේ අසුබ ස්වභාවයක් පෙනෙන්නේ මේ හැම දෙයක්ම සුබයි වගේ තැනකින් තේරෙනවා. ඒ හින්දා සැප සහගත අරමුණු හොයාගෙන හෝ යනවා. සුභ සහගත අරමුණු හොයාගෙන හෝ යනවා. තියෙනවා කියන අරමුණ නිසා හොයාගෙන හෝ යනවා. ඒ යෑම තමයි කයෙන් වචනෙන් ඒව ලබා ගන්න කටයුතු කරන එක තමයි වීතික්කම කියලා කියන්නේ. කෙලෙස් අවස්ථා තුනයි අනුසය වීතික් පරිඋත්ථාන වීතික්කම කියලා. එතකොට ඔය පද නමය භජනය කරනවා ඇසුරු කරනවා චතුරාර්ය සත්‍යයේ සමුදය සත්‍යය. ඔය සමුදය සත්‍යයෙන් ඔය විදිහට ඇත්ත නොපෙන්න වටිනා දේවල් තියෙනවා කියන හැඟීම මත හිතෙන් ලෝභ දේශ මොහ සහගතව නිමිති උපදවාගෙන ඒ තුල තියෙනවා ඉන්නවා කියලා අපි හැතිරෙනකොට මිදිල නෑ අපි ජරා මරණ දුකේ. මිදින්නේ නෑ අපි සසරේ. බැඳිලා අපි ජරා මරණ දුකේ. බැඳිලා අපි සසරේ. ඒ නිසා මේ සමුදය සත්‍යයේ ඵලය දුක. ඊගාවට තව පද නමයක් තියෙනවා. කුසලයේ භජනය කරන ඇසුරු කරන මොකක්ද ඒ පද නමය? සමතු විපස්සනා. සමත විපස්සනා අලෝභ අද්වේෂ අමෝහ අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ මෙන්න මේ පද නමය අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වෙනුවට සතිපට්ඨානය තාදිස්සය කරනවා සමහර විට. නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ පද නමය චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍ය භජනය කරනවා ඇසුරු කරනවා. මේ මාර්ග සත්‍ය ඵලය නිවන. මාර්ග දෙක මත තමයි සසරද නිවනද කියන එක තියෙන්නේ. මේ මාවත තිබුණු සසර මේ මාවත තිබුණු නිවන කියලා අනිවාර්යෙන් ඒ දෙපැත්තට බෙදෙනවා. ශාසනේ පිහිටලා තියෙන ওই මාර්ග දෙක මත ශාසනේ පිහිටලා තියෙනවා කියලා කියන්නේ මාර්ගයක් අවශ්‍ය නිවනක් අවශ්‍ය දුකක් තියෙන නිසා දුක ඇති වෙන හේතුවක් තියෙන නිසායි ඒක පෙන්වන්නයි ඒකෙ මිදෙන්නයි මාර්ගයකුයි නිවනකුයි පෙන්වන්න වෙලා තියෙන්නේ. එතකොට මේ හතරම ශාසනයේ විද්‍යමාන වෙන්නේ මේ ධර්මතා හතර කෙරෙහි. නැත්නම් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. එතකොට එතනදී අනුසය නැත්තම් මූල ක්ලේශ දෙක හැම වෙලාවෙම හිඳෙන්නේ හිඳින්න පුළුවන්කම තියෙන්නේ සමත විපස්සනා කියන ක්‍රම දෙකේ. මූල ක්ලේශ දුරු වෙන්නේ සමත විපස්සනා කියන ක්‍රම දෙකේ. ලෝභ, ද්වේෂ, මෝහ කියන ටික දුරු වෙන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයකින්. නිට්ටයයි සැපයි ආත්මයි සුබයි කියන විපල්ලාස දුරු වෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි අසුබයි කියන ධර්මයන්ගේ. සංඥා විවට්ට පඤ්ඤා කියලා හඳුන්වනවා මේ අනිත්‍ය දුක්ක අනාත්ම කියන අනිත්‍ය දුක්ක අනාත්ම අසුභ කියන ධර්මතා තුනට පරියාය නමක් තියෙනවා, අනවර්ත නාමයක් තියෙනවා. මොකද්ද? සංඥා විවට්ට පඤ්ඤා කියලා. සංඥාවක් පෙරලන සංඥාවක් වටන සංඥාවක්. නිට්ටයයි කියන සංඥාව පෙරලන්ඩ, නිට්ටයයි කියන සංඥාව වටන්ඩ තියෙන සංඥාවක් තමයි අනිච්ච සංඥාව. සැපයි කියන සංඥාව වටණ්ඩ පෙරලණ්ඩ තියෙන සංඥාවක් තමයි දුක්ඛ සංඥාව. ආත්මයි කියන සංඥාව වටණ්ඩ පෙරලණ්ඩ තියෙන සංඥාවක් තමයි අනාත්ම සංඥාව. සුභයි කියන සංඥාව වටණ්ඩ පෙරලණ්ඩ අයින් කරන්න තියෙන සංඥාවක් තමයි අසුභ සංඥාව. ඒ හින්දා මේ අනිච්ච සංඥා, දුක්ඛ සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා කියන මේ සංඥා හතර වෙනම නාමයකින් හඳුන්වනවා. මොකද්ද? සංඥා විවට්ට සංඥා කියලා. එතනදී අපි හොඳට දැනගෙන තියෙන්න ඕන සූත්‍රයක් හෝ ගාතාවක් හෝ දකිනකොට බලනකොට ප්‍රකාශ කරනකොට මේ සූත්‍රෙන් සත්‍ය කීයක් ප්‍රකාශ කරලා තියෙනවද කියලා. එතනදී හොඳට තේරුම් ගන්නට ඕනේ ඔය පද නමයේ පෙන්නඳ තව අනවර්ත නාමයන් බොහෝයි. දැන් ලෝභය කියන එක පෙන්නඳ ඡන්දය, මච්චරි, ලෝභෝ, එජා, පන්දන මේ වගේ නම් සිය ගන්නවා. කසේ ගන්නතු කිදී ඒ කොයි තැනකින් ඔය වචන ටික සූත්‍රේ කොහෝ ගාතාව කොහෝ කොතනක හරි දැක්කොත් තිබුණොත් හඳුනා ගන්න ඕනේ මේ සම්මුදේ සත්‍යයි කියන්නේ කියලා. යම් කිසි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධයක් හෝ ආයතනයක් හෝ ධාතු හෝ ගැන මතක් කළොත් පෙන්වොත් හැම වෙලාවම දැක්ක යුතුයි මේ පෙන්වන්නේ දුක්ඛ සත්‍යයයි කියලා. තේරෙන්නේ? යම් කිසි ඵලයක් ගත්තොත් ඵලය දැක්ක යුතුයි ලෝකතුල දුක්ඛ සත්‍යය හැටියට, හේතුව හඳුනාගත යුතුයි සම්මුදේ සත්‍යය හැටියට. අපි කියමුකෝ ඇහැ කියන කියලා ගත්තොත් තමයි තග්ගල දන්න මේ දුක්ඛ සත්‍යයට කෙටි වචනය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍යයට කෙටි වචනය. ඇහි ඇතිවීම ධනේද කිව්වෝ. ඇහි ඇතිවීම කියනකොට සමුදේ සත්‍යය. ඇහි නිරෝධය කියලා කියනකොට අර ඇහැ ඇති කරන හේතුව නැති කරන එකයි පෙන්නන්නේ. ඇහැ නැති කරන මග කියලා කිව්වොත් ආර්ය අෂ්ටාංග මාර්ගය චතුරාර්ය සත්‍ය ඕන තැනකින් පෙන්වන්න පුළුවන්. ඒ වගේම රූපයක් ගැන, කන ගැන, ශබ්දය ගැන, නාසය ගැන, ගන්ධය ගැන, දිව රස කය පොට්ටබ්බය කියලා කිව්වොත් මේ කිව්වේ දුක්ඛ සත්‍ය ගැන. ස්කන්ධයක් වේවා, ආයතන වේවා, ධාතු වේවා දුක්ඛ සත්‍යයයි. ඉන්ද්‍රිය ගත්තහම ඉන්ද්‍රිය බෙදී යුතුයි. යම් ඉන්ද්‍රියක් තියේ දුක්ඛ සත්‍යයේද ඇතුළත් වෙන. සමුදය සත්‍යයේද ඇතුළත් වෙන. මාර්ග සත්‍යයේද ඇතුළත් වෙන ඉන්ද්‍රිය තියේ. ඒ නිසා ඉන්ද්‍රිය ධර්මයන් බෙදන්න වෙනවා. නමුත් හේතුවකින් හටගත්ත ඵලයක් ගත්තාම ඵලය දුක්ඛ සත්‍ය හැටියටත් මේ යම්ම අකුසලයක් කියලා අපි කියේ අනුසය පරිඋත්ථානේ වීතික්කම කියලා කෙලෙස් අවශ්‍ය කෙලෙස් අවස්ථා තුනක් පෙන්වුව මේ තුනෙන් කොයි තැනක් පෙන්වුව දුක්ඛ සමුදය සත්‍යය. හැම සූත්‍රයකම හැම ගාථාවකම චතුරාර්ය සත්‍ය නැහැ. සමහර සූත්‍රයක එක සත්‍යයක් විතරයි තියෙන්නේ. ඉතුරු සත්‍ය තුන දේශකයන් වහන්සේ පෙළදහම නොඉක්මවා ආධ්‍යාරයෙන් පිරිය යුතුයි. සමහර සූත්‍රයක සත්‍ය දෙකක් තියෙන්න පුළුවන්, අනිත් දෙක ආධ්‍යාරයෙන් පිරිය යුතුයි. සමහර සූත්‍රයක සත්‍ය තුනක් තියෙන්න පුළුවන්, ඉතුරු සත්‍ය ආධ්‍යාරයෙන් පිරිය යුතුයි. සමහර සූත්‍රයක සත්‍ය හතරම තියෙන්න පුළුවනි, සත්‍ය හතරම විස්තර කළ යුතුයි. සමහර සූත්‍රවල සත්‍යයට අමතරව උපායන් තියෙයි. සත්‍ය පෙන්නලා ඒ සත්‍ය අවබෝධයට යන්න තියෙන උපක්‍රම පෙන්නනවා. ඒ ඇරෙන්න මේ පිටකේ පුරාවටම වෙන කිසිම පණිවිඩයක් නැහැ. මේ ඕනම සූත්‍රයක් ගත්තොත් ඕනම සූත්‍රයක චතුරාර්ය සත්‍ය හඳුනා ගැනීම හැකියාව තියෙනවා. අපි නිකමට කිව්වොත් සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝධපනං ඒතම් බුද්ධාන සාසනං කියලා ගාථාවක් ගත්තොත් දැන් මේකේ තියෙනවා සබ්බ පාපස්ස අකරණං සියලු පව් කරන්න එපා කියලා කියනකොට සියලු පව් කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය මොන සත්‍යදයිද? සම්මුදේ සත්‍යයට. සම්මුදේ සත්‍යයේ ඵලය දුක. දුක මේක පෙන්වන්නේ ආධ්‍යහරෙන් ගත යුතුයි. කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝධපනං කියන දෙක අයිති මාර්ග සත්‍යයට. අලෝභද්දේ සහමෝ කුසල් සචිත්ත පරියෝධපන සිය සිත පිරිසුදු කරගන්න කියන සමත විපස්සනා කියන අර අපි කතා කරපු වචන දෙක තියෙනවා. සමත විපස්සනාවෙන් හිත පිරිසුදු කරගන්න අලෝභ සහගත, අද්වේෂ සහගත, අමෝහ සහගත කුසල විතරකයකින් හිට. කියනකොට මෙතන තියෙනවා මාර්ගය. මාර්ගයේ ඵලය මේ ගාථාව තුල තියෙන සත්‍ය දෙකයි. මේ ගාථාව තුල තියෙන්නේ සත්‍ය දෙකයි. මාර්ග සත්‍යයයි සම්දි සත්‍යයයි. එතකොට දේශනා කරන දේශකයන් වහන්සේ දන්නවා ඉතුරු ටික අධ්‍යාහාරයෙන් පුරවන්න සබ්බ පවපස්ස කරන සියලු පව කරන්න එපා. ඇයි සියලු පව කරන්න එපා කියලා කිව්වේ? පින්වතුනි සියලු පව අකුසල කියලා කියන්නේ හේතුවක්. ඒ හේතුයේ ඵලය තමයි දුක. සතර අපාය කියලා අපි මිනිස්සු මේ ප්‍රේත අසුර නිත්‍යසං කියලා කිව්වට මේ අකුසලයක ඵලය කියලා පෙන්නනවා. ඒ විතරක් නෙමේ, නිබ්බානස්ස උපනිදාය සබ්බා උප්පත්තිය දුක්ගති නාම. නිවනට සාපේක්ෂව සියලු උප්පත්තිහු දුගතියකට යනවා. මනුස ලෝකයට සාපේක්ෂව තමයි සතර අපාය දුගතියක් කියලා කියන්නේ. නමුත් අවිද්‍යා භව තණ්හා කියන මූල ක්ලේශ දෙක එක සමුදී සත්‍ය කෘත්‍ය කරනෝනේ. සමුදී සත්‍ය කෘත්‍ය කර. ඊගවට දිව්‍ය ලෝකයට සාපේක්ෂව තමයි මනුස්ස ලෝකේ දුක. බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකේ පැවැත්ම දුක. නිවරණ සාපේක්ෂව අරිහත්ත්වයට සාපේක්ෂව බ්‍රහ්ම ලෝකේ පැවැත්ම දුක. දුකේ අඩු වැඩි කම් තියේ. ඒ නිසායි දුකට හේතුව තණ්හාවයි කියන තැනින් පැනවී අවිද්‍යාවයි කියන තැනින් පනවන්නේ නැතුව. තණ්හාව තමයි දුක ඇති කරන හේතුව. තණ්හාවගේ අඩුකම මත හෝ තණ්හාවගේ වැඩිකම මත දුක අඩු කරගන්න හෝ වැඩි කරගන්න පුළුවන්. තණ්හාව නැතිම කළොත් දුක නැතිම කරගන්න පුළුවන්. ලෝකේ තුල භවයේ තුල තියෙන දුකේ අඩු වැඩිකම මිසක කිසිම වෙලාවක සැපක් තියෙනව නෙමෙයි. දුකේ වැඩිකමට සාපේක්ෂව දුකේ අඩුකම සැපක් හැටියටයි ලෝකෙට පෙනෙන්නේ. තේරුණා? කිසිම වෙලාවක දුකෙන් තොරව වාසය කළම නැ කරන්නෙම නැ දුකෙමයි. කොමාවක් කරුවොත් දැන් ඔබ වහන්සේලාට ඔහොම පැය භාගයක් පැයක් විතර ඉඳගෙන හිටියොත් කකුල රිදේනේ. කකුල රිදේ. කකුල රිදෙනකොට හිට ගන්නවා. දැන් තීරේ හිට ගැනීම පහසුයි සැපයි වගේ ඉඳගෙන ඉන්න ඉරියව් දුකයි වගේ. හැබැයි ඔබ වහන්සේලා පැයක් විතර හිටගෙන හිටියොත් දැන් ඒක දුකක් වෙනවා. ඉඳගෙන ඉඳලා හිටගත්තා කියලා කියන්නේ හිටගෙන ඉන්න දුකේ ආරම්භය පටන් ගත්තා. ඉඳගෙන ඉන්න දුකේ දැඩිකමට සාපේක්ෂව හිටගත් දුකේ ඒ ඉරියව්වේ ආරම්භය පෙන්වන්නේ අපිට සැපක් හැටියට. තේරුණාද? දැන් පැයක් විතර ඉන්නකොට දුකක් ඕන. පැයක් විතර ඉන්නකොට ඒක දුකක් බව තේරෙන්න ටිකක් වෙලා යනවා. ඊට පස්සේ ආපහු බුහන්සලාට තේරෙයි දැන් ඉඳගෙන ඉඳීම අපහසුයි දුකයි කියලා තීරණය කළා හිටගත්තේ බුහන්සලාමයි. දැන් ඒ බුහන්සලාට හිටගෙන ඉන්න දුකේ දුකට සාපේක්ෂව දැන් පෙන්නයි ඉඳගෙන හිටියොත් සැපයි කියලා ආයෙත් ඉඳගන්නේ. ඉස්සෙල්ල තමන්ම දුකයි කියලා අපහසුයි කියලා තීරණය කරපු ඉරියව්වටම ආපහු එනවා මේ දුකට සාපේක්ෂව. දැන් ඉඳගෙන ඉන්න එක පහසු හිටගෙන ඉන්න එකට වඩා. දැන් ඉඳගෙන ඉන්න දුකේ ආරම්භය පෙනෙයි හිටගෙන ඉන්න දුකේ රළුකමට සාපේක්ෂව ඉඳගෙන ඉන්න දුකේ ආරම්භ අවස්ථාව පෙනෙයි දුක සැප හැටියට. මේ වගේ ලෝකය කියලා කියන්නේ දුකේ අඩු බව සැප හැටියට පෙන්වනවා මිසක ලෝකය කිසි කලක සැප කියන ධර්මතාවයක් අත්විඳලා තියෙනව නෙමෙයි. හැම තැනකදීම ඒකයි වෙලා තියෙන්නේ. දුකේ නැතිකම දුකේ අඩුකම සැපක් හැටියට දකින. එතකොට මෙතනදී නිවනට සාපේක්ෂව සියලු උප්පත්ති දුකති කියලා කියන්නේ මේ අකුසල පද නමය අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් ටික 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 ගෙවෙන ක්‍රමයක් තියෙනවා. ගෙවෙනවා. එකපාරට නැති වෙන්නේ වලකට පැනනා වගේ. මේ මම හිත වඩලා වඩලා එකපාරටම නිරෝධය ආරමුණු කරගෙන හැටි කියලා නිරෝධයට යන්න. නමුත් එහෙම ක්‍රමයක් නැහැ. අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්කා අනුපුබ්බ පටිපදා. මේ ශාසනේ තියෙන්නේ මහා සාගරයට උපමා කරලා පෙන්වෝ වගේ අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් මේ අනුපූර්ව ශික්ෂාව. ඒකෙන් අකුසල පක්ෂේ පද නමය අපි දැක්කා අනුසය පරිඋත්ථානේ වීතික්කම කියලා කොටස් තුනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ විනය පිටකය නැත්තම් සීලය මෙන්න මේ වීතික්කම කියන කොටස නවත්තනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර කියන කොටස නැත්තම් සමාධිය ලෝභ දේශ මොහ කියන මේ පරිඋත්ථානේ නතර කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කළ අභිධර්මය නැත්තම් අධිපඤ්ඤා කියන කොටස අනුසය කියන එක නැති කරනවා. අර අවිද්‍යා භව තණ්හා කියපු කෙලස් ටික නැති කරනවා. අනුසය භව තණ්හා කියන එකේ අනුසයත් රාග දේශ මොහ කියන එකේ පරිඋත්ථානයත් නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියනක විපල්ලාස වීතික්කම. විපල්ලාස නතර කරන්ද සීලේනුත් රාගදේශ මෝහයන්ගේ අවදි බව නැති කරන්ද සමාධියනුත් ඒ ක්ලේස අනුසේම මූල ක්ලේස ටිකම නැති කරන්ද ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥා කියල ත්‍රී ශික්ෂාවක් පනවල තියෙන්නේ මේ පද නමය අනුක්‍රමයෙන් ගෙවීමට යන්න. ඒ සඳහා උපකාරක ධර්මතා තමයි විනය පිටකේ සූත්‍ර පිටකේ අභිධර්ම පිටකේ කියලා කියන්නේ. විනය පිටකයෙන් කරන්නේ විපරිත සංඥා ඇතුව කය වචන දෙකින් වැරදි කිරීම නවත්තන්න ශික්ෂණයක් ඇති කරන වීතික්කම නවත්තනවා, සීලය ඇති කරනවා. විනය පිටකෙන් කරන්නේ වීතික්කම. සූත්‍ර පිටකෙන් කරන්නේ චිත්ත සමාධිය. හොඳට සූත්‍ර ඉගෙන ගන්නකොට, සූත්‍ර සජ්ජායන කරනකොට ආවරණීය ධර්ම ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙනවා. නිවන ධර්ම අඩු වෙනවා. චිත්ත සමතයක් වඩන්නේ කොහොමද, වඩා ගන්න ආකාරය මොකද්ද කියලා ඒකේ සූත්‍රවල පැහැදිලි කරනවා, පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා සූත්‍ර පිටකයෙන් අනුග්‍රහය දක්වනවා පරිඋත්ථානය කියන කෙලෙස් ටික අයින් කරන්න සමාධිය උපදලා. අභිධර්ම පිටකයෙන් අවිද්‍යා භව තණ්හා කියන යම් කෙලෙසියක් අපේ පවතින යම් ස්කන්ධයක ආයතනයක ධාතුවක ඒ ස්කන්ධයන්ගේ ඒ ධාතුන්ගේ ඒ ආයතනයන්ගේ සැබෑම ස්වභාවය පෙන්නලා යතහ භූත ඌ දේ ඌ විදිහට පෙන්නලා අවිද්‍යා භව තණ්හා කියන මූල ක්ලේශ දෙක අයින් කරවන්න ත්‍රී ශික්ෂාවක් තියේ. සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රී ශික්ෂාවක් තියෙන්නේ. කෙලෙස් වල තියෙනවා අනුසය පරිඋත්ථානීය වීතික්කම කියලා. මෙන්න මේ කෙලෙස් අවස්ථා තුන නතර කරගන්න, නතර කරන්ද ක්‍රම උපායන් තුනක් තමයි සීල සමාධි ප්‍රඥා. ඒ සීල සමාධි ප්‍රඥා කියන ටිකේදී කොහොමද කෙනෙක් සිල්වත් වෙන්නේ, මොන විදිහටද සිල්වත් වෙන්නේ, කොහොම සීලයේ අර්ථ දැක්විය හැකිද කියන කාරණාව තමයි විනය පිටකය හරහාම පෙන්නන්නේ. සිල්වත්කම වීතික්කම නතර කරගන්න සිල්වත් වෙන්නේ කොහොමද කියන එක තමයි විනය පිටකයෙන් පෙන්නන්නේ. විනය පිටකයේ වචනය කරනවා ත්‍රි ශික්ෂාවේ මොකද්ද? සීලස්කන්ධේ සීලේ. සූත්‍ර පිටකයේ හරහා චිත්ත සමාධිය කැටි කරගන්න හැටි අපිට කියමු දැන් සතිපට්ඨාන භාවනාවක් ගත්තහම සතිපට්ඨානය කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සතිපට්ඨානට ආරම්භණය කියන්නේ මොකද්ද කියලා ඊට පස්සේ සතිපට්ඨාන මානසිකාරය මොකද්ද? සතිපට්ඨානය ගැන පෙන්නලා බෙදලා සිහිය පිහිටුවා ගන්න ලෝභ දේශ දෙක විනේය ලෝකේ අවිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක හික්මෙන විදියට කය ගැන බලන්න, වේදනාව ගැන බලන්න, ඉත ගැන බලන්න, ධර්මයන් ගැන බලන්න කියලා මේ වගේ උපදෙස් ටික දෙන්නේ සූත්‍ර පිටකයේ හරහා තියෙන සූත්‍රවලින්. ඒකෙන් කරන්නේ ඇස් ඉදිරි පිටට පහළ වෙන ධර්මයන්ගේ ඇත්ත පෙන්නනවා කියන එක. විනේය ලෝකේ අවිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක සංසිඳවනවා කියන කාරණාවක් විතර මේ මට්ටමේ කෘත්‍යකදී වෙන්නේ. ඊට පස්සේ අභිධර්ම පිටකේ තමයි අවිද්‍යා භවතණ්හ කියන මූල ක්ලේශ ටික, අවිද්‍යා භවතණ්හ කියන සියලු ක්ලේශ වලට මුල් වෙන අනුසය කෘත්‍යය. අවිද්‍යා අනුසය, භවරාග අනුසය කියන තැන දක්වාම අනුසය කෘත්‍ය කරන අවිද්‍යා භවතණ්හ කියන මේ ක්ලේශ දෙක ඉඳෙන්නේ ප්‍රඥාවේ, ලෝකෝත්තර මාර්ගයේ සමාධිත්‍යයේ. ඒකට පූර්ණ අනුග්‍රහය 100%ක්ම අනුග්‍රහය දක්වන්නේ අපි දැන්. මේ ත්‍රි ශික්ෂාවට උපකාර පිණිසයි ත්‍රිවිධ පරියප්තියක් තියෙනවා. ත්‍රිපිටකයක් තියෙන පිටක තුනක් තියෙනවා. පිටක තුනක් තියෙනවා ත්‍රි ශික්ෂාවක් සඳහා. ත්‍රි ශික්ෂාව මොකකටද? දුක ඇති කරවන හේතුව ජීවිතයේ අවස්ථා තුනක පවතින නිසා. පැහැදිලිද කියන එක? අනුසය පරිඋත්ථානේ වේති කියලා. මෙන්න මේ තුන් අවස්ථාව සම්පූර්ණ සමුදේ සත්‍ය වචනය කරනවා. ත්‍රිශික්ෂාව පුරනවා කියලා කියන්නේ ත්‍රිපිටකේ ඉගෙන ගන්නවා, ත්‍රිපිටකේ දරනවා කියලා කියන්නේ ත්‍රිශික්ෂාව පුරනවා කියන එක. ත්‍රිශික්ෂාව පුරනවා කියලා කියන්නේ අන්නර හේතු නමය නැත්නම් දුක ඇති කරන සමුදය ප්‍රහාණය කරනවා කියන එක. ඒකයි මේ ත්‍රිපිටකේ ඉගෙන ගන්නකොට නැත්නම් ත්‍රිශික්ෂාවේ හැසිරෙනකොට නිවන් දකින්නවා, දුකින් මිදිනවා කියලා තව පැත්තකින් කියන්නේ. තේපන්ද කියන්නේ එතකොට ඒ නිසයි මේ පිටකය කියන එක වටින්නේ කියන කාරණාව දැනගන්න ඕනේ. හැම වෙලාවෙම පිටකේ අනුග්‍රහය දක්වලා තියෙනවා ඒ ධර්මතාවයත්. මේකෙදී 84,000 ප්‍රභේද වූ ත්‍රිපිටකයේ විනේ ස්කන්ධ වශයෙන් ගත්තහම 21,000කුත්, සූත්‍ර ස්කන්ධ වශයෙන් ගත්තහම 21,000කුත් 42,000යි තියෙන්නේ. අභිධර්ම පිටකේ 42,000ක්ම තියෙනවා. ත්‍රිපිටකයේ මේක තුනම 84,000 ධර්ම ස්කන්ධය කියලා කියනවා. මේ ශාසනයේ වැඩි ප්‍රභේදයක් තියෙන්නේ, වැඩි විභජනය බෙදීමක් තියෙන්නේ, වැඩි මතුකල්ල දීමක් තියෙන්නේ සම්මාදිට්ඨි. අපි හිතාගෙන ඉන්නේ අපි ධර්මයේ හරි ගැඹුරුයි. නමුත් ඒකේ ක්‍රමය හොයාගන්න ඕනේ. දැන් යම් කිසි දෙයක් මාතෘකා කළා, ඒක පදින් පදේ හොඳට 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 එකින් එක එකින් එක එකින් එක එකින් එක අපි කියමු පංච උපාදාන කන්ද දුක්ඛ කියලා කිව්වහම වහතර සමාජ මොකද්ද පංච උපාදාන කන්දේ දුකයි කියන්නේ කියලා ජීවිතෙන් තේරෙන්නේ නැත්තම් ඕක තව ටිකක් ලිහිල් කරලා දෙනවා කියන එක ලේසිද අමාරුද? ලේසි කරලා දෙනවද අමාරු කරලා දෙනවද? ඒක කළා දෙනවා නේ. ඒ වගේ අභිධර්මය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලේසි කළ දෙන එකක් මිසක අභිධර්මය අමාරු නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි කියමු පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා මතක් කළාම සූත්‍ර ක්‍රමයට මතක් කරන පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා අහුවාම ඒකත් මතක් කරන සූත්‍ර ප්‍රමේදී රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංකාර උපාදානස්කන්ධ විඥාන උපාදානස්කන්ධ. ඉතින් හරි විස්තර කරන්නේ නමුත් ඔබ වහන්සේලාට රූප උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා තව නොගැඹුරු කරගන්න ඕනෙනු. තව පැහැදිලි කරගන්න ඕනෙනු. එතනින් එහාට තියෙන්නේ අභිධර්මයේ රූපකාණ්ඩය අරගෙන රූපය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ මෙන්න මේකයි කියලා ලිහලා 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 කෙනෙකුට දරන් පොඩි ළමයෙකුට උනා දරන්න පුළුවන් මට්ටම දක්වාම ලිහෙනවා. එහෙම ලෙව්වහම ගොඩාක් පැතිරලා විසිරලා තියෙන හින්දා ගොඩක් වගේ පේනවා. එතකොට ඒ තරම් ලිහලා දුන්නහම ඒක අමාරුද ලේසිද? ලේසි. අභිධර්මයෙන් තමයි මේ සම්මාදිට්ඨිය ලේසි කරලා දෙන්නේ. නමුත් එතකොට ප්‍රභේද ගොඩක් වෙලා. ඇයි පෙන්නනවා රූපේ විසිරලා තියෙන, පැතිරලා තියෙන හැම තැනක්ම පෙන්වන්න වෙනවා. රූපේ ප්‍රභේද වශයෙන්, කාරණා වශයෙන් 328 ආකාරයකට පෙන්වනවා. අපි කියමු වේදනාව ගත්තොත් වේදනාව පරියාය වශයෙන්, ක්‍රම වශයෙන් 1950 ගානක් පෙන්වනවා. ඒ පෙන්වුවාම තමයි ඒක ඔක්කොටම ඕනේ නැහැ. නමුත් මේ අභිධර්ම පිටකයෙන් කරන්නේ නොතේරෙන සූත්‍ර ක්‍රමේ පෙන්නපු වචනයක නොතේරෙන අර්ථය නොගැඹුරු කරනවා. නොගැඹුරු කළා හාත්පස පෙන්නනවා. හාත්පස පෙන්නනවා. එනිසා අනිවාර්යමයි මේ ත්‍රිශික්ෂාවට ත්‍රිපිටකෙම අවශ්‍යයි කියන කාරණාව දත යුතුයි. එනිසා ත්‍රිපිටකය කියන ජීවමාන බුදුහාමුදුරුවෝ වගේ. එතකොට ඔය අර්ථය දරන්න ත්‍රිපිටකයක් තියෙන්නේ මොකටද? මේ පිටක තුනකින් කරන කෘත්‍ය මොකක්ද කියන එක එතකොට අපි දන්නවා. විනය පිටකෙන්, සූත්‍ර පිටකෙන්, අභිධර්ම පිටකෙන්, සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාට අනුග්‍රහය දක්වනවා කියලා. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවක් ඇයි පනවන්නේ අපිට නිවනට? දුවහම දුක ඇති කරපු හේතුව තියෙයි තුමාකාරයකට අනුසේ විතික්කමේ පරිඋත්ථානය කියලා. මෙන්න මේ අනුක්‍රමයෙන් ගෙවාලීම පිණිස කිසි වෙලාවක ඔබ වහන්සේලාට පුළුවන් කමක් නැහැ අවිජ්ජා භවතණ්හා කියන මූලක්ලේශ දෙක හිඳින්න. කිසි කෙනෙකුට බෑ මේ මට්ටමේ. අවිද්‍යා භවතණ්හා කියන මූලක්ලේශ දෙක හිඳෙන්නේ අරිහත් මාර්ගය. කිලින්ම පුතජන මට්ටමේ හිටපු කෙනෙක් අරිහත් මාර්ගයේ වඩනවා කියන එකක් වෙන්නේ නැහැ. ඊට මෙහා එයාට වෙනවා මොකද්ද? ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල විතරකයන්ගේ ඉපදීම අයින් කරගන්න. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල විතරකයන්ගේ විතර්කයන් අයින් කරනකොට මේ ශාසන සමාධිත්‍ය අනුගත අනාගාමී කියනවා. මහණේ ලෝභය නැමති එක ධර්මයක් දුරු කරව මම ඔබට අනාගාම ඵලය පිණිස අප වෙනවා. මහණේ ද්වේෂය නැමති එකම එක ධර්මයක් දුරු කරව අනාගාම ඵලය පිළිබඳ මම ඔබට අප වෙනවා. මහණෙනි මෝහය නැමති මේ එක්ම ධර්මයක් දුරු කරව අනාගාමී ඵලය පිණිස මම ඔබට අප වෙනවා කියලා තථාගතයන් වහන්සේ වදාළ සූත්‍රතියි. ලෝභ, දේස, මෝහ කියන මට්ටම නැති වෙනකොට අනාගාමී. එතකොට තමයි යන්න මූලක් ක්ලේශ දෙක හින්දින්ද පුළුවන් මට්ටම අරිහත් මාර්ගී ඉතුරු සම්බෝධි වෙනවා. නිත්‍යයි සැපයි ආත්මයි සුබයි කියන මට්ටම තරයේම හතරේ පල්ලා සත්‍ය දෙන ක්‍රම තියෙනවා. අපි කියමු ඕරම් භාගයේ සංයෝජන ටිකේ මේ ඔක්කොම ටික තියෙන. එයාට ගත්තාම එතකොට අර කෙලෙස් ටික අනිවාර්යයෙන්ම තියෙනවාමයි. මූලක් වේස දෙකයි ලෝභ දේශ මෝහයි වලින් පස්සේ ඇතිවෙන නිත්‍යයි සැපයි ආත්මයි කියන ටික මතයි අපේ ජීවිතයේ තියෙන. කාම ලෝකී කෙනාගේ ජීවිතයේ තියෙන්නේ නිත්‍යයි. ඒ කියන්නේ සිහි කෙරුවත් ඒ දේවල් ඒ අය තියෙනවා ඉන්නවා. බලන් ගියත් සිහි කරපු දේවල් තියෙනවා සිහි කරපු අය ඉන්නවා. හිතෙන් හිතුවත් ඇහෙන් බැලුවත් හිතෙන් හිතුවත් කනෙන් ඇහුවත් ඇති බවක්ම හම්බ වෙනවා මිසක නැති බවක් හම්බ වෙන්නේ නැහැ. මේ මට්ටමට තමයි නිත්‍ය සංඥාව කියලා කියන්නේ. දැකපු අහපු හැම දෙයක්ම ඇති බව තමයි අපිට තියෙන්නේ. ඔකද කියනවා නිත්‍ය සංඥාව කියලා. අනිත්‍යයි. අනිත්‍යයේ නිත්‍ය සංඥාවක් තියෙනවා. ඒක අපේ විපරිත සංඥාවක්. විපල්ලාස. දුකයි. මේ තියෙනවා ඉන්නවා කියන දේවල් අරබයා ඇති වෙනව නම් ඇති වෙන්නේ යම් තාක් නින්දා අපහාස ඇනුම් බැනුම් තාඩන පීඩන ඒ වගේම රාග ගින්න දේශ ගින්න මෝහ ගින්න මේ වගේ මේවා අරමුණු කරගෙන දුකමයි උපදින්නේ දුකමයි ගෙනත් දෙන්නේ ජාති ගින්න ජරා ගින්න ව්‍යාධි ගින්න මරණ ගින්න ශෝක ගින්න පරිදේව ගින්න පායාස ගින්න රාග ගින්න දේශ ගින්න මොහ ගින්න කියලා 11 ගින්නකින් අවිලේකන තියෙන්නේ. මේ 11 ආකාරයකින් අවිලේකන තියෙන ලෝකය නිත්‍ය හැටි තියෙන ලෝකේ දුක. නමුත් අපිට දුක පේන්නේ නැහැ. දුක දැනෙන්නේ නැහැ. හිතෙන්නේම සැප දේවල් කී සැප විඳ හැකි සැප විඳින්න පුළුවන් ගත්තොත් ලබා ගත්තොත් සැපවත් වෙන්න විය හැකිමයි කියන තැනකින් තමයි පේන්නේ. මොන විදිහට දුක්ඛාර්ථේ පෙනෙන්නෙම නැහැ, පෙන්වන්නෙම නැහැ. මේ ලෙඩ රෝග හැදිලා තමන්ගේම මල මුත්‍ර ගුලී වැටිලා අනුන් විසින් කවරන පොවන නාවන අන්දන පළඳන අය දකිනවා. මේ බඳු ප්‍රවැත්ම දුකයි ওই ප්‍රවැත්ම මම ඉක්මවල නැහැ මටත් ওই දුක එන්න පුළුවන් නේද දැනෙන්නෙම නැහැ. තේරෙන්නේ එයා ලෙඩුණාට මං එහෙම වෙන්නේ නැහැ වගේ තැනකින් තමයි හිතන්නේ. ඒ වගේ දුක දැනෙන්නෙම නැහැ සැපයි. ඒ වගේම මේ හැම සවිඥානික අවිඥානික වස්තුවකම යථාර්ථයේ හේතු ප්‍රත්‍යකින් හටගන්න අනාත්ම හේතුකින් හටගන්න ධර්මතා. අපි සත්‍ය පුද්ගලයේ කියන තැනක තියෙන අනාත්ම ධර්මතා හයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු, අවකාශ ධාතු, අවරාග ධාතු වල ඒ ඇතුළු කරගෙන විඥාන ධාතු පවති. එතකොට මේ සය ධාතුව තියෙන තැනක අපිට පේන්නේ පුද්ගලෙක් ඉන්නවා සත්‍යයක් ඉන්නවා ආත්මයක් තියෙනවා වගේම. ඒ වගේම මේ ශරීරයකින් අපේ යමක් යමක් ගලන්නේ නම් දුගඳුවක් පිළිකුල්ලුවක් අසුබුවක් අසාරුවක් තමන්ටම පේනවා. තමන්ගේ ශරීරයෙන් මෙතුන් දෙයක් අරගෙන ඉබින්ද තුරු කරගන්න තරම් සුබදායක එකක්වත් මේ ශරීරයෙන් පිටට යන්නේ නැහැ. එහෙන් ගත්තත් කබ ටිකක්, හොටු ටිකක්, කුණු කෙල ටිකක්, කන් කුණු ටිකක්, මුත්‍රා ටිකක්, අසුචි ටිකක් යමක් යමක් පිටට ගලයි නම් අසුචියක්මයි ගලන්නේ. නමුත් ඒක පේන්නේ නැහැ. වැටුණු ටික අසුචි, නමුත් තියෙන ටික හොඳයි වගේ තමයි තේරෙන්නේ. සුබ සංඥාවක් තියෙනවා. ඔය මත තමයි ඔය ධර්මතා හතර මතයි අපේ සියලුම ක්‍රියාකාරකම් ටික තියෙන්නේ. විනය පිටකෙන් සීලේ පිහිටලා සමාධිය උපකාර කරගෙන නුවණින් අභිධර්ම පිටකයේ තියෙන කරුණු අරගෙන සම්මර්ෂණය කළා. මෙහෙම කරද්දි 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 පිරෙන්නේ සීලය. සීලේ පිරුණාම කය වචන දෙකේ නිට්ටයයි සුභයි ආත්මයි කියන ගති ටික 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 නැතිලා ඒව ලබා ගන්න ඕනේ ඒවට යන්න ඕනේ කියන ගතිය ටික 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 හින්දෙනවා. අඩු වෙලා කාමය අනුව යන ගතියම නතර වෙච්ච දවසට තමයි කාම වස්තු සිහි කර කර උපදින ලෝභ දේශ මොහ කෙලස් පරිඋත්ථානය කියන එක නතර වෙනවා. වීතික්කම නතර කළාම තමයි මනස ගති ටික අහු වෙන්නේ. ඒකේ ලෝභ දේශ මොහ ගති අඩු කළාම තමයි ස්පර්ශ ආයතන හයේ පවතින සැබෑම ස්වභාවය ඥාන දර්ශනයට අහුවෙන්නේ. ඔන්න ඔය වගේ අපේ නිවන් මඟ කියන එක තියෙන්නේ සහේතුක ධර්මතාවයක් බලාගෙන. මේ වගේ ගමන් මඟක. නිට්ටයයි සැපයි ආත්මයි කියන තැනක ඉන්න අපි මේ අනුශේ භවතණ්හ වගේ කියන කෙරූලක තියෙන ඵලයක් බලාපොරොත්තු නොවිය යුතුයි. හැබැයි එතන අපේක්ෂාව නොහල යුතුයි. මේ ගමන් මඟ අවසන් වෙන්නේ අවිද්‍යා භවතණ්හ කියන මූල ක්ලේශ දෙක සම්පූර්ණ ගෙවුණු දවසට ගෙවුණු තැනින්. ඒ තැන දක්වාම මේක යන්න වෙනවා. ඒ නිසා මේක බොහෝම උපායශීලීව උපක්‍රමශීලීවම කටයුත්තක් විනා හදිස්සියට කලබලයට කරන්න පුළුවන් එකපාර්ට් ලිඳකට පයින්න වගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බොහෝ උපායශීලී වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම අපිට පෙන්වන්න වෙනවා නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කිය කියා හිත අරමුණු කරන අරමුණු කරන අරමුණක් අරමුණක් ගානේ නෑ. තියෙන්නේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්, අසුභ දෙයක් කියන එක පෙන්වන්න වෙනවා. ඕක පෙන්වන්න තමයි මේ හිත වදන්නේ. ඒක පෙන්වන්න තමයි නුවණ උදව් කරගන්නේ. මේ මේ වෙලාවේ නුවණින් බලන්නේ අපි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව මේ විපල්ලාතට කිව්වේ. ඕම කරනකොට මෙහි පිරිසිදු වෙන්නේ මොකද්ද? සප්ත විසුද්ධියේ මුල් වෙන්නේ මොකද්ද? සීල විසුද්ධිය. සීලේ තමයි මෙහෙම කරද්දි කරද්දි පිරිසිදු වෙන්නේ. සීල විසුද්ධිය පිරෙනවා. සීල විසුද්ධිය පිරෙනවා පිරෙන්න 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 වෙන්නේ මොකද්ද? නීවරණ ධර්ම අඩු. පරිඋත්ථානය අඩු වෙනවා. එතකොට එනවා මොකද්ද? නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වුණාම ඔන්න චිත්ත විසුද්ධිය, හිත පිරිසුදු වී දැන්. ඒක එයාට කරන්න තියෙන්නේ තර ටිකමයි. අර ටිකම කරනවා. කරනකොට සිල් පිරෙනවා. සිල් පිරෙනකොට සිල් ඒ නීවරණ ධර්ම අඩුයි. නීවරණ ධර්ම අඩුනත් කරන්න තාම අර ටිකමයි. උපදින උපදින ආරමුණවල දැන් ওই විදිහටම පෙන්නනවා. දැන් විපල්ලාස නැහැ. නමුත් ඒත් ওই විපල්ලාසයන්ගෙන ගෙවෙන ක්‍රම තියෙනවා. නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියන සතර විපල්ලාස ගැඹුරු වැඩි තමයි මේ කියන ක්‍රම. කවන්නේ තේරුම් අරගන්නකො මෙහෙම දෙයක් තියෙනවා කියලා. සංඥා චිත්ත දිට්ටි කියලා ක්‍රම තුනකින් වැඩි වෙනවා ඔය හතර. එතකොට විපල්ලාස 12ක් වෙනවා ලෝකෙ. ඒ කියන්නේ නිට්ටයයි කියන සංඥාවකුත් තියෙයි. නිට්ටයයි කියන හිතකුත් තියෙයි. නිට්ටයයි කියන දිට්ඨියකුත් තියෙයි. අනිත්‍යයි කියන සංඥාවකුත් තියෙයි. අනිත්‍යයි කියන චිත්තයක් තියෙයි. අනිත්‍යයි කියන මේ නිට්ටය සැපයි කියන සංඥාවකුත් තියෙයි. සැපයි කියන චිත්තයක් තියෙයි. සැපයි කියන ධිට්ඨියක් තියෙයි. ආත්මය කියන සංඥාවකුත් ආත්මයයි කියන චිත්තයත් ආත්මයයි කියන දිට්ඨියත් සුභයි කියන සංඥාවක් තියෙයි සුභයි කියන චිත්තයත් සුභයි කියන දිට්ඨියත් එතනදී දිට්ඨි සම්පන්න පුද්ගලයාට අනිත්‍යදේ නිට්ටයයි කියන සංඥා විපල්ලාසය චිත්ත විපල්ලාසය දිට්ඨි විපල්ලාසය තුනම නැහැ. අනාත්මදේ ආත්මයි කියන සංඥා විපල්ලාසය චිත්ත විපල්ලාසය දිට්ඨි විපල්ලාසය තුනම නැහැ. දුක්දේ සැපයි කියන දිට්ඨි විපල්ලාසය නැහැ සංඥා විපල්ලාසය චිත්ත විපල්ලාසයයි ඉතුරු. අසුභදේ සුභයි කියන දිට්ඨි විපල්ලාසය නැහැ සංඥා විපල්ලාසයයි චිත්ත විපල්ලාසයයි ඉතුරුයි. දිට්ඨි සම්පන්නව පුද්ගලයාට විපල්ලාස හතරක් ඉතුරුයි. දුක් සැපයි සුභයි කියන හිත තියෙනව සංඥාව තියෙන. නමුත් දිට්ඨි නැහැ. අනේ නිට්ටි වූ සැප වූ ආත්ම වූ දේවල් බාහිර තියෙනවා කියලා දැක්මකුත් නැහැ. එයා හොඳට දන්න ස්පර්ශ ආයතන අය ශුන්‍යතාවයක්මයි තියෙන්නේ කියන එක දන්නවා. ආත්ම වෙල තියෙන්නේ කෙලෙස් ටික ඒ මත පතිත කරලා පුද්ගල භාවයක් හදාගෙන මිසක පුද්ගලෙක් ඉන්නව නෙමෙයි කියන දර්ශනය එයාට පැහැදිලිමයි. ඒ හින්දා ආත්මීය වූ දෙයක් තියෙනවා කියලා එයාට සංඥාවකුත් නැහැ, චිත්තයකුත් නැහැ, දිට්ඨියකුත් නැහැ. ඒ වගේම හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන එකට නුවණයි කියනා වූ නිට්ටි වූ කිසිම දෙයක් තියෙනවා කියන සංඥාවක් නැහැ, චිත්තයක් නැහැ, දිට්ඨියක් නැහැ. දිට්ඨියක් නැහැ. දුක්දී සැපයි අසුභදී සුභයි කියලා දිට්ඨියක් නැහැ. හැබැයි අර කෙලි හතර තියෙනවා. අරියත්තේ දක්වාම ඔය හතර තමයි යන්නේ. විපල්ලාස අනුක්‍රමයෙන්. ඒ නිසා ඔය සීලයක පිහිටලා අපි ඔහොම වඩනකොට සමාධියත් මේ වෙලාවේ සීලයට අනුග්‍රහය දක්වනවා. ප්‍රඥාවත් සීලයට අනුග්‍රහය දක්වනවා. අනුග්‍රහය දක්වලා සීලය පිරිසිදු කරනවා. අර ටිකෙන් අනුග්‍රහය දක්වලා පිරිසිදු වෙච්ච සීලයේ අනුග්‍රහයනුත් හිත පිරිසිදු කරනවා. ඊට පස්සේ නීවර ධර්ම දුක වෙනවා. ඒකයි මේ සීලයට සමාධි සංවර්ධනික සීලය කියලා කියන්නේ. හිත පිරිසිදු වුණාම නීවර ධර්ම දුරු වුණාම දිට්ඨි විසුද්ධිය ඇති වෙනවා. අපි ඔය පිරෙනවා කියන තැනක නාම රූප දෙකක් තියෙන්නේ, සත්‍ය පුද්ගලෙක් ඉන්නව නෙමෙයි නාම රූප ධර්මයක් තියෙන්නේ කියලා කොච්චර කිව්වොත් තාම අපිට පේන්නේ නැහැ. දැන් මේ ඇහැට පිරෙනවා කියන තැනක පටිආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වූ අවකාශ ධාතු අවරාග රාත්‍රිච්ච රූපമിതി ඔය කය අතුරු කරගෙන පවතින සිතේ තියෙන චිත්තචෛතසික ටික නිසා මේ කය ක්‍රියාත්මක වෙනවා. මෙතන තියෙන පුද්ගලයෙක් කියන තැනක නාම රූප ධර්මයක පැවැත්මක් කියලා කිව්වොත් අපි දන්නේ නැහැ. ඔවුන් ওই නීවරණ ධර්ම දුරු වෙච්ච දවසට මේ සත්‍ය පුද්ගලයා කියලා අපි කතා කරන තැනක තියෙන නාම රූප ධර්මයක් නේද කියලා හොඳට කියන දවසක් තියෙනවා. ඒත් එයා අර්ථිකමයි කරන්නේ. සීලයක පිළිතලා සමත කමටහන්නකින් හිත වඩවඩ අර ඇත්ත ඇත්ත හිටි පින්න ටිකමයි කරන්නේ. සීලයට කළත් ඒ ටිකමයි, ඒ ටික නිසා සීලයේ පුරුණා ඒ ටිකම කරනකොට ඒ ටිකේ සීලයේ අනුග්‍රහය දැක්කොලා හිත පිරිසිදු වෙනවා. ආපහු ඒ ටික කරනකොට සීලයේ හිත පිරිසුකමේ දෙකේම අනුග්‍රහය දැක්කොලා දිට්ඨිය පිරිසුදු කරනවා. දැන් කිසි කලක සත්‍ය මරණයෙන් පස්සේ උපදීද, සත්‍ය මරණයෙන් පස්සේ උපදී නම් කොහේ උපදීද, අපි කොහේ ඉඳන් ආවේ කියලා දිට්ඨියක් ඉති නැහැ. මොකද මේ නාම රූප දෙක නම් තියෙන්නේ අනාත්මයි. එහෙනම් මේ ඒ නාම රූප දෙකේ ඇත්ත නොදන්නාකම නිසා පුද්ගල භාවයක් හදාගෙන පරිහරණය කරනවා මිසක ආපු පුද්ගලෙක්වත් යන පුද්ගලෙක්වත් ඉන්නව නෙමෙයි කියලා හොඳට පේනවා යාට. ඒ කරනකොට කංකා විතරන විසුද්ධි. කෙසේද කෙසේද කියන සැක සංකා. උබ්බන්තේ කංකති අපරන්තේ කංකති උබ්බන්ත අපරන්තේ කංකති කියලා මේ සැක සංකා ඔක්කොම ටික දුර වෙනවා. ඊට පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශනයි සුද්ධි. මග්ග නොමග්ග දෙක හොඳට පැහැදිලි. එයාට සසරට යන මාවත මෙන්න මේක, සසර මිදින්න යන මාවත මෙන්න මේක කියන එකට හොඳට පැහැදිලි. ඊට පස්සේ සසරෙන් මිදෙනදී මිදීම සඳහා අකණ්ඩ වෙන මෙන්න මේ ටිකයි මම කටයුත්තේ කියලා ප්‍රතිපදා විගාවත හොඳට පැහැදිලි වෙනවා. ප්‍රතිපදා ඥාන දර්ශනය. ඊට පස්සේ ඥාන දර්ශන සුද්ධිය කියලා කියන්නේ ඌදී ඌ හැටියට ඇත්ත ඇති හැටියම පෙනේ. ඒ පෙනීම නිසා කල කිරෙනවා, කල කිරලා නොවැළෙනවා, නොවැළිලා කෙලතුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මනස මිදෙනවා. මිදුනා මිදුනා කියලා නොවනේනවා. මේ ත්‍රි ශික්ෂාව හරහා වැඩෙන්නේ සප්ත විසුද්ධිය. හැබැයි ඒක අනුක්‍රමයි. මේ වගේ අපි කොච්චර සමාධි වඩන්න හැදුවත්, කොච්චර නුවණින් බැලුවත් ඉස්සෙල්ල හැදෙන්නේ අපි කය වචනින් වැරදි කෙරෙන්න තියෙන මට්ටම හදනවා. ඉස්සෙල්ල වැරදි නොකරන මට්ටමට හදලා ඉවර වෙලාමයි කයින් කරන වැරදි ටික වෙන්නේ නැති තත්ත්වයට පත් කරලවමයි ඊට සමාධි වෙන්නේ, ඊට පිරිසුදු වෙන්නේ මිසක අපි සමාධි වඩන්න කියලා මෙහෙන් කොච්චර කෙරුවා, හත්ෙන්ද කියලා කොච්චර විදර්ශනා කෙරුවා, ඕක තමයි ක්‍රමේ. නමුත් පිරෙන්නේ මෙහෙම එන්නේ කය වචෙන් දෙකෙන් වැරදි කෙරෙන්න තියෙන ක්‍රමේ නතර කළා. මේකයි ගමන් මග කියලා ඔගොල්ලෝ හොඳට දැනගෙන තියෙන්නේ. එතකොට අතනදී දැන් අනිත් පාඩම එකේ අනිත් පාඩම කියලා කිය දැන් ඕක වෙන පරියායක් මතක් කළේ. සාතන පට්ඨානේදී පද නමයක් අකුසල පැත්ත භජනය කළා කිව්වා. ඒ අකුසල පැත්ත ටික සහ එක පරිශෝධනය කරන ආකාරය මම කියන්නේ පින්නලා එක නිවරට හේතු වෙලා හැටි. ඊට පස්සේ මේ පද නමය කොතනක කොතනක සූත්‍රයක වේවා ගාථාවක වේවා තියෙනවා දැක්කත් ඒකෙන් හඳුනා ගන්නවා මේ දුක්ඛ සමුදය සත්‍ය පෙන්නලා තියෙන්නේ කියලා නුවණින් සිහි කළා. අරගෙන මේ විදිහට කටයුතු කළොත් ජරා මරණ දුකින් මිදෙන්නේ නැහැ කියලා දුක අර්ථ දක්වලා මේ කෙලෙසේ නැත්තම් මේ තණ්හාව නැති කර දවසට දුක නැති වෙනවා, ඒ සඳහා මෙන්න මෙහෙම කරන්න කියලා සතිපට්ඨානෙ පනවනවා. ඊටු තුනම නුවණින් ආධ්‍යාරයෙන් ගත්තේ එක වචනේ සමහරට දැක්කේ. ඊගොට කුසල පක්ෂේ පද නමය ගත්තාම සමත විපස්සනා අලෝභ අධේ සමෝහ අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ නැත්තම් සතර සතිපට්ඨාන. මේ පද නමයෙන් කුමන හෝ පදයක් සූත්‍රයක හෝ ගාථාවක තියෙනව දැක්කොත් ඔගොල්ලෝ දන්නවා මේ තියෙන මාර්ගය. මේ විදිහට මාර්ගයේ වඩනකොට කිසිම වෙලාවක මාර්ගයේ වඩනකොට නිරෝධිය පනවන්නේ නැහැ. තේරෙන්නේ මේ විදිහට මාර්ගයේ වඩනකොට දුක ඇති කරන මේ තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වෙලා දුක්ඛ නිරෝධය උගලන්ට සාක්ෂාත් වෙනවා කියලා නිරෝධය පෙන්වන්නේ සමුදය දුරු කිරීමෙන් නිරෝධය සාක්ෂාත් වෙන විදිය මිසක මාර්ගයේ වඩනකොට නිවන ලැබෙනවා කියලා එකක් පෙන්වන්නේ නැහැ. හැම වෙලාවෙම මාර්ග දෙක අතර ගනුදෙනවා. ඵල දෙක ලැබෙනවද නොලැබෙනවද කියන එක තියෙන්නේ මාර්ගයේ මතනේ. දැන් සමුදය සත්‍ය අනුව ගියොත් වෙලා තියෙන්නේ මොකද්ද? මේ මාර්ගය නැති නිසා අර මාර්ගයේ ඵලය අප්පේ. මේ මාර්ගය ගියොත් අර මාර්ගේ නැති වෙන නිසා ඒ ඵලය නෑ, මේ ඵලය හම්බ වෙනවා. තේරුණා නේද? ඒ නිසා හැම වෙලාවෙම අපිට මාර්ග සත්‍යයේ අංගයක් කොතනක හරි දැක්කොත් මාර්ග සත්‍යයේ ඵලය නිවන. හැබැයි නිවන අර්ථ දක්වන්නේ කොහොමද? මේ විදිහට බලනකොට සමත කමඨානක් හෝ වඩයින විදර්ශනා හෝ කරයින, මේ සමත විදර්ශනා වශයෙන් වඩනකොට දුක ඇති කරන මේ තණ්හාව නැති වෙනවා. තණ්හාව නැතිවීමෙන් දුක නැති වෙනවා. තණ්හා නිරෝධයෙන් හැම වෙලාවෙම නිරෝධේ පණවනවා මිසක මාර්ගයෙන් කෙලින්ම නිවන කියලා එකක් පණවන්නේ නැහැ. එහෙම එකක් නැහැ. එහෙම යන්නේ නැහැ. මාර්ගඵල පෙන්වන්නේ කොහොමද කියලා බලන්න. සමුදය දුරු කරන අර්ථයෙන් නෙමෙයිද කියලා බලන්න. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික චතුරාර්ය සත්‍ය මොන සත්‍යයටද ආйти? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික සමුදය සත්‍යයට. ඔය තුන දුරු වීම ඵලයක්. මොකද්ද? සෝවා. ඒකවල සමුදය දුරු වීමෙන්ම ඵලය පනවලා නේද තියෙන්නේ? කාමරාග පටිග කියන්නේ චතුරාර්ය සත්‍ය මොකද්ද? මොන සත්‍යද වචනය කරන්නේ? කාමරාග පටිග කියන එක චතුරාර්ය සත්‍ය සමුදය සත්‍ය. කාමරාග පටිග කියන දෙක චතුරාර්ය සත්‍යයි සමුදය සත්‍යයට. කාමරාග පටිග කියන දෙකේ අඩුකමින් නේද සකදාගාමි කියන ඵලය පනවල තියෙන්නේ. එතකොටත් තණ්හාවගේ කෙලෙස් වල අධිකමෙන් ඵලය පනවල තියෙන මිසක වෙන නිවන කියලා අමුතු එකක් පනවලද තියෙන්නේ. කාමරාග පටික නිරෝෂේස පහනාය. නිරෝෂේසව ඉතුරු නොකොට නැති කිරීමෙන් මොකද්ද පනවල තියෙන්නේ? අනාගා. කාමරාග පටික දෙක ඉතුරු නැතුවම නැති කිරීමේ අනාගාම ඵලය. කාමරාග පටික කියන දෙක චතුරාර්ය සත්‍ය සමුදය සත්‍ය. ඒක ඉතුරු නැතුවම නැති කිරීමෙන් තමයි අනාගාම. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන ටික චතුරාර්ය සත්‍ය මොන සත්‍යද වචනය කරන්නේ? සමුදය සත්‍ය. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන ටික සම්පූර්ණ නැති වුණාම මොකද්ද ලැබෙන්නේ? අරිහත් ඵලය. එතකොට අරිහත් ඵලය කියන එක තමයි මේ සමුදය දුරු කිරීමෙන් නේද? එහෙනම් මේ මාර්ගයේ වඩනකොට හැම වෙලාවෙම වෙන්නේ මොකද්ද? සමුදය දුරු කරනවා, නිරෝධය සාක්ෂාත් වෙනවා. ඒ විදිහට මිසක එහෙම නැති වුණොත් අපි හිතාගෙන ඉන්නේ මෙහෙම ගියාම නිවන අල්ලන්න පුළුවන් වෙයි කියලා. මේ පැත්තෙන් දකින හිස් බවක් ශුන්‍යතාවයක් නිවන කියලා එකක්. තේරෙනවද? ලෝකෙට වෙලා තියෙන්නේ අපි මෙහෙම හිත වඩ සීලයක පිටලා සමතකම තහනක් වඩ විදර්ශනා කරගෙන යනකොට නිවන අරමුණු කරන්න වෙයි කියලා පුළුවන් කියලා අපි හිතනවා. ওই පිළ වැරදුනොත් වෙන්නේ. ඒ කියන්නේ කිසියම් දෙයක් නැති හිස් බව ශුන්‍යතාවය අරමුණු කළ හැකි කියලා හිතනවා අපිට. ඒක තමයි නිවන කියලා හිතනවා. නමුත් ඒ ශුන්‍යතාවයේ සසංකාරිකයි. හිතලයි කරන්නේ. හිතලයි මේ බව අරමුණු කරන්නේ. අරමුණු කරන්න ඉන්නවා. හැම දෙයකින්ම හිස් හිස් බවින් හිස් නැ කියලා එකක් ඒකේ තියෙනවා. හැම දෙයකින්ම හිස්. නමුත් හිස් බව කියලා එකක් යටි ඉතුරුයි. ඒ හිස් බව සංකතයි. මේ විඥාණයට ඇතුළු කරන්න පුළුවන් ඒ හිස් බව. කිසිවක් නැ කියන කතිය. නත්ති කිංචි කියනකම්. ඒ නිසා ඔය වැරද්දට යන්න බැරි වෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ පෙළදහම් නොයික්මවා පෙන්නන්නේ. එතකොට අපි නිකමට කිව්වොත් ඕගොල්ලන්ගේ ජීවිතේම දකින්න. මෙතන ඉන්න ඕගොල්ලන්ට යම් තාක් යම් තාක් බාහිර පුද්ගලයෙකු වස්තු කෙරෙහි හිතේ ආසා ගතියක් තියේද? ඒ වස්තුව ස්පර්ශ කළොත් දැක්කොත් ලැබුවොත් සතුටු නැහැ කි සැපවින්ද හැකි රසවින්ද හැකි වාසනාවක් වගේ Tamanට කියලා දැනෙන තැනකින් මේ බාහිර වස්තු ගැන පුද්ගලයෝ ගැන වටිනාකමක් ආසාවක් දැනෙන කමක් හිතේ තියෙනව නේද? ඔන්න ඔය දැනෙන කම ඉලක්ක කරගන්න. මෙන්න මේ දැනෙන කම හින්දෙන කම්ම මේක සීලයක පිළිදලා සමත කමටාමකින් හිත බඩවඩ නුවණින් වැඩි යුතුයි. ඕගලන්ට ඔය දැනෙන ගතිය හින්දුණු දවසටයි දුකෙන් මිදෙන්නේ. ඔය තේරෙන ඔය දැනෙන ගතිය තියෙන වස්තු කරුණු බිඳුණු දවසටයි දුකේ. තේරණේ ඒක අර හිස් බව අරමුණු කරනකොට මේ යථාර්ථය වැහිලා. නමුත් දුකේ නැති වෙයි හිස් බව අරමුණු කරනකොට. නමුත් අවිද්‍යාව කියන එක දුරු වෙලා නෙමේ, අවිද්‍යාව හැඟවිලා තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම ඔය පද නමය සූත්‍රයේ කොහොම කොතන කොහොම දැක්කොත් මාර්ගය හඳුනනවා, ශනිකව මාර්ගයේ පනවන මෙන්න මේ විදිහට රූපය ඇත්ත බලන්න, මේ වගේ සමතකම තහනක් වඩන්න, නැත්තම් හිතේ අලෝභ අධේස අමෝහ කියන කුසල විතරකයකින් එන්න, අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්න කියලා පනවනවා. ඕගොල්ලො මොනතන දක්වා මේක කටයුතුද? යම් තාක් බාහිර වස්තු කෙරෙහි ඕගොල්ලන්ගේ හිතේ තණ්හාවක් තියෙනවා, ඒ තණ්හාව ගෙවෙන ගම්ම මේක කරන්න කියලා ආධ්‍යාරයෙන් මේ මාර්ගය උදව් කරගෙන පනවනවා තණ්හාව දුරු කරටුවේ කියලා. ඒ තණ්හාව නැති වුණොත් ඕගොල්ලො දුකෙන් මිදෙනවා කියලා චතුරාර්ය සත්‍ය ගලපනවා. එහෙම තේරෙන්නේ? ඒ තණ්හාව නැති වෙච්ච දවසට ඊට දුකෙන් මිදෙනවා. මේ මාර්ගයේ ඕගොල්ලෝ මේ විදිහට වඩන්නේ නැති තාක් බාහිර වස්තු පුද්ගලියෝ ඉන්නෝ වටිනෝ ඇසුරු කළොත් හොඳයි කියන ඔය හිත ඕගොල්ලගේ මිදෙන්නේ නැහැ. ඔහොම හිතේ තියාගෙන ඔහොම ඉන්න වස්තු වලට හානි වුණොත් විපරිණාම වුණොත් ඕගොල්ලන්ට දුක එනවා. දුකට හේතුව ඒ වස්තු කෙරේ තියෙන තණ්හාව. ඒ තණ්හාව ඇති වුණේ ඕගොල්ලෝ මේ විදිහට වැඩුවේ නැති නිසායි කියලා මේ පදේටම අපව ගෙනල්ලා පෙන්නනවා. ගත්ත සූත්‍රයේ හෝ පෙළේ තියෙන පදේටම ගෙනල්ලා ජීවිතයේ දුක ඇති කරපු හේතුව, ඔය හේතුව ඇතිවිලා ජීවිතයේ දුක ගෙනත් දුන්නේ මෙන්න මේ විදිහට නොකළ නිසායි කියලා මේ මාර්ගාංගයේ නොවඩපු ලක්ෂණේ පෙන්නනවා. මේ එක වචනෙට ගේන මුළු ජීවිතයකම අර්ථය. චතුරාර්ය තේරෙන්නේ? එක වචනේ මේක දැක්කේ. අලෝභ කියන කම කියන්නකො. ඔබගේ මනසේ අලෝභ කියන ස්වභාවය නූපදින තාක් ඔබට මේ හැම වස්තුවක්ම වටිනවා, වටිනා දේවල් තියෙනවා, ආස කරන දේවල් තියෙනවා කියන ලෝභකම තියේ. ඒ තාක් ඔබට දුකේ. ඔය දුක නැති වෙන ලෝභකම නැති වෙන ලෝභකම නැති වෙන නම් ඔබ ගාව අලෝභ මනසක් ඇති වෙන්න ඕනේ කියලා. අලෝභ මනස ඇති කරගන්නේ කොහොමද? බලන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට දකිනකොට ඔබගේ මනස අලෝභ සහගතයි. ලෝභයෙන් මිදෙයි කියලා සතිපට්ඨානේ පාන. නැත්තම් කොහොම හෝ කෙනෙක් මාර්ගය ඒ ඔසේ ගිල මාර්ගංගය පානවා. ඔන්න ඔය විදිහට චතුරාර්ය සත්‍ය ජීවිතයෙන්ම පෙන්නනවා. එක වචනයක් ගත්තාම වචනේ ඉඳලා ජීවිතයේ දුක දක්වාත් ජීවිතයේ දුක තණ්හාව හරහා මේ වචනේ නොදකීම නිසාමයි තියෙන්නේ කියලා, මේ වචනේ අර්ථය දැක්කහම තණ්හාව ඉදලා දුක නැති වෙනවා කියලා පෙන්නේ. අනුලෝම ප්‍රතිලෝම පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. සමහර විටක තියෙන දුක දුක්ඛ සත්‍ය අපි කියමු මහණෙනි, ඇස දත යුතුයි, රූපේ දත යුතුයි, කන දත යුතුයි, ශබ්දේ දත යුතුයි, නාසයේ දත යුතුයි, ගන්ධේ දත යුතුයි කියන තැනකින් තමයි තියෙන්නේ ඔච්චර සූත්‍රය. තමන් දන්නවා මේ තියෙන්නේ සූත්‍රයේ දුක්ඛ සත්‍යය. එතකොට උගන්නනවා අපි ලෝකෙට ඇස දත යුතුයි. කොහොමද අපි ඇස දකින්නේ? ඇස දැනගන්නේ. ඇහැ කියන එක දුක් වූවක්, දුක ගෙනත් දෙන එකක්. මේ ඇහැට මොන හරි දෙයක් වුණත් දුක මේ ඇහෙන් බලලා තමන්ගේ ප්‍රිය වස්තු, ප්‍රිය නෑදෑයෝ නැති වෙච්ච දුක විඳින්න පුළුවන්, දුක ගෙනත් දෙන්න පුළුවන් ධර්මයක් මේ ඇහැ. ඇහැ පරිහරණය කිරීමත් දුකයි, දුක ගෙනත් දෙන්න පුළුවන් ධර්මයකුත් දුකයි. ඒ විතරක් නෙමෙයි, මේ ඇහැ කෙරෙහි තණ්හාව ඇති තාක් ජාති ජරා මරණ සංඛ්‍යාත සතරට සසරෙන් මිදිලා නැහැ. යන්තාක් ඇහැ ඇද්ද ඒ තාක් සතර ගතිය ඇති. ඒ නිසා මේ ඇහැ කියලා කියන්නේ දුක, දුකට තව නමක්. ඔය දුක් වූ ඇහැ ඔබට ඇති වුණේ කොහොමද? දුක් වූ ඇහැ ඔබට හම්බ වුණේ කොහොමද? තණ්හාව නිසායි. කොහොමද තණ්හාව ඇති වුණේ කියලා අපි කො ඇස් ඉදිරි පිටට ආපු රූපයක්, රූපය අනාත්මයි. ඔය රූපය ඇත්ත නොදන්නා කම නිසා ඇහෙන් දැකපු රූපේ හිතෙන් සිහි කළ මේ මගේ ඇහැ, මගේ ඇහැ තියෙන නිසායි මට රූප බලන්න පුළුවන් කියලා මේ විදිහට හිතලා හිතලා ඒ හිතේ තියෙන නිමිත්ත මේ සතර මහා ධාතු රූපෙට ගැට ගහලා ඔබ ඇහැ හදාගෙන තියෙන. යම් වෙලාවක ඇහැ කෙරෙහි තණ්හාව නැති වුණොත් ඔබට ඇහැ නිසා එන දුක හිටින්නේ නැහැ. කොහොමද තණ්හාව නැති කරන්නේ? කායේ කායනුපස්සී විරති සතිපට්ඨාන පන. ඒ වගේ එක වචනයක් සමහර විටක් ගත්තාම ඒ වචනේ අනුසාරයෙන් ඉතල වචනේ හඳුන ගන්නවා. ස්කන්ධ හෝ ධාතු හෝ ආයතන ගැන කියලා තිබුණොත් මේකේ දුක්ඛ සත්‍ය. අර පද නමෙන් කුමක් හෝ ওই පද නමේ හඳුන තව වචන දෙයේ හඳුන ගන්න අපිට. මේ වචනහාරය කියලා කියනවා. කියන්නේ සමහරට තථාගතයන් වහන්සේ එකම අර්ථයේ වෙනස් වෙනස් වචන වලින් මහණේ කෝ හේතු කෝ පච්චය කෝ නිදානෝ කියලා. මහණ හේතු කුමක්ද, පත්‍ය කුමක්ද, නිදානය කුමක්ද, එකම අර්ථය අවධාරණය කරනවා වචන රාශියකින්. ඔකට කියනවා වේ වචනහාරය කියලා. මහණේ කුමක්ද හේතු, කුමක්ද හේතු, කුමක්ද හේතුව කියලා කිව්වහම ඒක කැතයි, ලස්සන නැහැ, ආකර්ෂණීය නැහැ, කෙනෙක්ව පොළඹවන්නේ. ඒ නිසා මහණෙනි දුක ඇතිකරنده කුමක් හේතුද, කුමක් තත්ත්වද, කුමක් නිධානද, කුමක් ප්‍රබල කොටද පවතින්නේ? හේතු කිව්වා, ප්‍රත්‍ය කිව්වා, නිධානය කිව්වා, ප්‍රබලය කිව්වා, එකම වචන අර්ථය හඳුනන වචන රාශියක් ගත්තා. ඒ හැම තැනකදීම අපි දන්නවා කෝ හේතු කෝ පච්චය කෝ නිදානෝ කෝ සම්භවෝ කියලා කියනකොට හේතුව මොකද්ද, ප්‍රත්‍ය මොකද්ද, සම්භවය මොකද්ද, නිදානය මොකද්ද කියන එකෙන්ම ඇව්වේ සමුදය සත්‍යයයි කියලා අපි තග්ගාලා හඳුනා ගන්නවා. ඒක මේ කිවි මේකට සත්‍ය ටික කියලා. ඒ වගේ වචනවල ටිකක් තමයි දක්ෂ වෙන්න තෝනේ. අපි කියමු දේවෝ වසතු කාලය. දේවෝ කියලා කියන්නේ මොකද්ද? වැස්සට තව නමක්. දේවෝ කියලා කියන්නේ වැස්සට තව නමක්. කලට වැස්ස වැස්ස වසිත්වා කලට කිව්වම ගැලපෙන්නේ නැහැ. දේවෝ වසතු කාලේ කලට වැසි වසිත්වා කියලා කියනකොට දේවෝ කියලා කියන්නේ වැසි කියන අර්ථයෙන්. දේවෝ වසතු වැස්ස වසිත්වා කාලේන කාලේ. මේ වචන එකම වචනය ආකර්ෂණීය අර්ථයෙන් එකම අර්ථයේ වචන වෙනස් කරලා යොදනවා. ඒ වගේ මේ චතුරාර්ය සත්‍ය පෙන්වන අප්‍රමාණ පද අප්‍රමාණ ව්‍යංජන අප්‍රමාණ අක්ෂර තථාගතයන් වහන්සේ උපයෝගී කරගෙන තියෙන්නේ. ඒ වචනයක් වචනයක් ගානේ උගන්වන්න බෑ, ඉගෙන ගත යුතු නැහැ. අවශ්‍යයි ඉගෙන ගන්න එක දෙයක්. යම් ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයක් තියෙනන් හේ ඵලයක් දුක් සත්‍යය. යම් ප්‍රත්‍යක් තියෙනන් ඒ සමුදය එක්ක සම්දේ සත්‍යය. යම් ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයක් තියෙනන් එක්ක දුක සත්‍යය. යම් ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයක් තියෙනන් ප්‍රත්‍ය උපදවන ධර්මයක් තියෙනන් එක්ක සමුදේ සත්‍ය. ඊට පස්සේ කුසල පක්ෂයක යම්ම පදයක් තිබුණා. ඒකයි දැන් දානයක් ගත්තත් වැටෙන්නේ නිවන් මඟට මිසක. දානාදී කුසල ධර්මයක් කළත් ඒකත් නිවනට උපකාර පිණිස පෞතින් ධර්මයක් හැටියට වැටෙනවා මිසක කුසල පක්ෂයේ හැම වෙලාවෙම නිවන භජනය කරලා තියෙන මාර්ගයේ භජන. මාර්ගයට කවදාවත් පටහැනි වෙන්නේ නැහැ දානාදී කුසල ධර්මයක් කෙරුවා කියලා. ඒක නිවන් මඟට උපකාරක ධර්මයක් වෙනවා විනා එක පැත්තකින් තණ්හාව අඩු කළා, මසුරු මල අඩු කළා, ලෝභකම බර අඩු කරනවා එකක්. ඊගාවට චිත්ත අලංකාරය පිණිස නැත්නම් චාගානුස්සති භාවනාව පිණිස මම මේ වගේ දානාදී කුසල ධර්ම සිද්ධ කළා තියෙනව නේද කියලා තමන් මෙනෙහි කරනකොට තමන් තුළ ඇති වෙන පැහැදීම උදව් කරගෙන හිතේ විසිරුණුකම අඩු කරගෙන විදර්ශනා කරත හැකි. ඒ වගේම මේ දානාදී කුසල ධර්මයන් නිසාම සද්ධර්මය අහන්න පුළුවන්. සද්ධර්මයේ තියෙන වැටපිටාවක් භූමියකුත් ලබා දෙනවා කියන කාරණාවක් කරනවා. මිනිසෙක් වෙනවා. ඉන්ද්‍රිය අංග විකල නැති කාණ්ඩට කන් ඇහෙන ඇස් පෙනෙන කෙනෙක් කළා දෙනවා. ඈ දානය ගත්තහම නිවනට වඩාත්ම හිතම ප්‍රියම ළඟම වැඩි අර්ථයක් කරනවා දාන. මිනිසෙකු නැත්තම් මොකක්වන්න බැන්නේ. ලෝකෝත්තර භවනාවකින් සසරෙන් මිදීම පිණිස මෙසක මනසෙක වීම පිණිස පවතින්නේ. ඒ වගේ දානාදී කුසල ධර්ම සිද්ධ කිරීම නිවනටම උපකාරී දෙයක් මෙසක කිසිම කුසලයක් සසර පැවැත්ම පිණිස සසර දික්වීම පිණිස පවතින්නේ නැහැ. මොකද ගොඩාක් දිනේ මම ඒක කතා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ සමහර ස්වාමීන් වහන්සලා කියනවා උගන්වනවා සමහර අය මෙහෙම කියනවා මටත් මෙහෙම හිතෙනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියනකොට අවිද්‍යාව හටගන්න නිසා මේ කුසලය සසර දික් කරන එකක් ඒ නිසා කුසල්ද කරන්න එපා අප්‍රමාදීව භවනා කරන්න කියලා. ඒ කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට වඩා නුවණ සම්මා සම්බුදුරජාණන් වහන්සේනේ. එහෙනම් ඕක කලම පනවන්න ඕනේ අහිත දෙයක් ලෝකයට පනවනවාද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්බ පාපස් ආකරණ පව් කරන්න එපා. කුසලස උපසම්පද කුසල් කරපල්ලා කුසල් කරගන්න කියලා පැනෙව්වා. ඉතින් සතර දික් වේ නම් සතර දික් කරයි නම් කුසල් කරගන්න කියලා කියනවා. කියන්නේ බුදුරජාණන් වහන්සේ අපි අනර්ථයේ පිණිස කටයුතු කරනවාද? නුවණ කුසලය පැත්තකින් තැබේවා නුවණක් තියෙන කෙනාට අකුසලයක් නිවරට මඟක් කරගත හැකි. එතකොට සසර දික් වෙන්නේ කුසලයේ මතද අකුසලයේ මතද නෙමෙයි, නුවණ ඇතිකමද නැතිකමද මත. අකුසල විතරකයක් ඇති වුණොත් මේ වෙලාවේදී නුවණක් තිනන මේ අකුසල විතරකයක් උපන්න, මේ අකුසල විතරකයේ ඉවසුවොත් ඊට අනුවගිය දුක ඇති කරන හේතු ඇදලා බොහෝ කාලෙ දුක් විඳින්න වෙයි. වහව මේ අකුසලෙ මන් දුරු කරගත යුතුයි කියලා හිතල කටයුතු කළොත් මොකක්ද වෙන්නේ? කුසල පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානම් ධම්මානම් හේතු පච්චින පච්චය හෝති. ඔකට තමයි පට්ඨාන කියන්නේ. පෙර පෙර අකුසල ධර්මෙන් පසුපසු කුසල ධර්මෙන්ටත් හේතු වෙන දේවල් තියෙන. නුවණ නැති කෙනාට අකුසලයක් කුසලය දෙකම සතර දික් කරා. නුවණ තියෙන කෙනාට අකුසලය සතර දික් නොකරන කල්ලි කුසලය කොයින් සතර දික් කරන්නේ? ඒ නිසා කිසි වෙලාවක කරන ක්‍රියාව තුලින් පනවන්නේ නැහැ සතර දික් බව කෙටි බව. දීගං ජාගරතෝ රත්තිං දීගං සන්තස්ස යෝජනා. දීගු බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානත. නින්ද යන්නේ නැති කෙනාට රෑ ගොඩාක් දිගයි වගේ තේරෙනවලු. වෙහෙසට පත්වෙච්ච කෙනාට යුදුන ගොඩාක් දිගයි දුරයි වගේ තේරෙනවා. දීගෝ බාලන සංසාරෝ සද්ධම්මං අවිජානත. සද්ධර්මේ නොදන්නා වූ බාලයාට සසර ගොඩාක් දිගයි කියනවා. එතකොට සසර දික් වුණේ සද්ධර්මේ නොදන්නා කමින්දද කුසලේ නිසාද? සද්ධර්මේ නොදන්නා කම නිසානේ. කිසි වෙලාවක කුසලේ හෝ අකුසලේ කියන ධර්මතාවයකින්වත් කුසලේ තියා අකුසලයයි කියන ධර්මතාවයකින්වත් සතර දික් බවක් පනවන්නේ. අකුසලයේ කියන ධර්මයේද තමන්ට තියෙයි දෙපැත්තක්. අකුසල සිතක් උපදිනකොට අනුසෝතගාමී ප්‍රතිසෝතගාමී කියලා දෙපැත්තක් තියෙන කියලා හැම එකක්ම. දැන් අපිට රාග සිතක් උපදිනවා කියන්නේ අකුසලනේ, එහෙම අපිට නිවන් දකින්න බෑ. නමුත් ඒ රාග සිත කොහොම හරි උපාය සීලිය මෙල්ල කරගන්න උත්සාහවත් වෙන හින්දාම කරන හින්දාම ප්‍රයෝග කළම නෙමෙයිද අපිට කුසල් මාවත පුරා ගන්න තියෙන්නේ? එතකොට අපිට කුසල් මාවත තියෙන්නේ අපි අකුසල් ටික මතින් නෙමෙයිද? ළඟින්ම හේතුලා තින්නේ අපිට නිවන් දකින්න උපකාර කරලා තින්නේ අකුසල්. බලන්නකෝ අර නිකන් ලෝකේ කතාවක් තියෙන ජනවහාරත් බෝධිසත්වයන් වහන්සේට වඩාත්ම හිතයි සිය බෝධිසම්භාර තිරන් දහදලා දුන්න දෙව්දත් තෙරුණාද කියලා. ඒ වගේ උන්වහන්සේ හතුරුකම් නොකලේ නම් බෝසතාන් වහන්සේ මෛත්‍රී ඉවසීම පුරුදු කළා සාන්ති පාරමිතාව පුරා ගන්න කොහොමද? නමුත් ඒක යාගේ මනසේ අසත්පුරුසයි. අර සත්පුරුෂකම නිසාම උන්වහන්සේ නිවුණා. නමුත් යථාර්ථය ගත්තා ඒ වගේ. ඒ නිසා කුසල පක්ෂේ කොතනක හෝ පදයක් ගත්තොත් ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ කුසලේ නිසා දුක් නැති වෙනවා කියන තැනට. ඒක ඔයගලන්ට අනුපූර්ව පනවන්න පුළුවන්. දුක් නැතිකම මනුෂ්‍ය ලෝකයට සාපේක්ෂව සතර අපාය දුක් නැතිකමින් පැනෙයිය හැකි. දිව්‍ය ලෝකයට සාපේක්ෂව මේ විදිහට ඕගොල්ලෝ දානවා දන් දුන්න සිල් රැක්කෝ දිව්‍ය ලෝකෙ ගිය හැකි කියලා මනුෂ්‍ය ලෝක මට්ටමේ දුකින් විතර කරවන්නත් පැනෙයිය හැකි. මේ විදිහට හොඳට භාවනා කළාම බ්‍රහ්ම ලෝකෙ ගිය හැකේ කියලා මනුස්ස ලෝකෙ මට්ටමේ දුකින් මිදෙන මට්ටමක් පැනෙයි යැයි. මේ ඔක්කොම දුක නැති කරන්න තමයි තියෙන්නේ ක්‍රම. මේ විදිහට හොඳට දන් දෙමින් සීල් රකම හොඳට භාවනා කළොත් මේ සංසාර දුකෙන් මුතුන් භවයෙන් ඈතුරු නැහැ කියලා භව දුකම අයින් කරන්නත් වෙන්නේ නැහැ. ආරම්භක අවස්ථාවේ ඉඳලම කුමන මට්ටමක හෝ දුක් ගෙව ගෙව නැති දුක නැති කර කර දුක නිරුද්ධ කර කර යන දෙයක්ම මිසක කුසලය කියලා කියන්නේ. මෙලොවත් පරලොව දුක ඇති කිරීම පිණිස පවතින දෙයක් නෙමෙයිමයි කුසලය කියන්නේ. හොඳට ඒක මතක තබා ගන්නද කවුරු මොන විදිහට කිව්වත් දුකට හේතු වෙන්නේ නැහැ කුසලය. එතකොට කුමන හෝ තැනක මාර්ගාංගයක් දැක්කොත් මාර්ගයේ වඩනකොට සමුදය දුර වෙලා දුක නැති වෙනවා කියලා පනවන්න පුළුවන්. මාර්ගයේ වඩනකොට ඕගලන්ට මේ දුක් වූ ස්කන්ධ ටික පිළිසෙන් දකිනවා. එතකොට තණ්හාව නැති වෙලා දුකෙන් මිදෙනවා කියලා පනවන්න පුළුවන්. මාර්ගයේ වඩනකොට ඕගලන්ට ජරා මරණ දුක නිරුද්ධ වෙනවා. මෙන්න මේ තණ්හාව ගෙවිලා මේ දුක පිළිසෙන් දැක්කම කියලා පනවන්න පුළුවන්. එක වචනයකින් සමුදියේ පැත්තට ගිහිල්ලා දුක පැත්තට හෝ දුක පැත්තට ගිහිල්ලා සමුදියේ පැත්තට හෝ දුක පැත්තට ගිහිල්ලා නිරෝධ පැත්තට ගිහිල්ලා හෝ ඕන ආකාරයක පුතේ මනස හාරව ගන්න පුළුවන් කාරණාතික තේරුණා. ඒ නිසා හුත්තතම මතක තබා ගන්න ඕනේ ඉස්ක හේතුවක ඵලයක් කියනකොට ලෝකෙ තුල හේතුඵල ධාමේ ඵලයක් පෙන්වන තැන දුක්ඛ සත්‍යය. එතකොට යම් කිසි අකුසල වචනයක් අකුසලයක් තියෙනම් කුමන හෝ සමුදී සත්‍ය ඒ තුල අනිවාර්යම නියෝජනය වෙනවාමයි. වෙන තැනක් නැහැ. කුමන ආකාරයක හෝ කුමන තැනක හෝ කුසලයක් ගෑවිලා හෝ තියෙනම් මාර්ග සත්‍ය නියෝජනය වෙනවාමයි. හොඳට මතක තබා ගන්න. ඒ කුසල පදයකින් හෝ කාය සුචරිත වාක් සුචරිත මනෝ සුචරිත කියලා කිව්වා කියන්නකො මේත් මාර්ගය කියන්නේ. ඒකයි දැන් සමුදය සත්‍ය නියෝජනය වෙන ක්‍රම. කාය දුෂ්චරිත වාග් දුෂ්චරිත මනෝ දුෂ්චරිතයි කියලා ඒගොල්ලන්ට ඇහෙන්නේ. කියන්නේ ලෝභය කියලා තණ්හාවල තග්ගල හඳුන ගන්න මේ සමුදය සත්‍ය කියලා. දුෂ්චරිතය කියනකොට කයේ වැරදි වචනේ වැරදි කියලා ලිම්ම අකුසල ටික ඇවිල්ලා නේ. ඒකයි වචනේ නැති වුණාට අර්ථය තග්ගල බලා ගන්නවා. ටික 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 ඔගොල්ලෝ පොත් බලන ගමන් සත්‍ය හඳුනා ගන්න උත්සාහවත් වෙන්න. නොතේරෙන තැනක් වෙනවා ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයේ මේ වචන ටිකෙන් මම කොහොමද මොන සත්‍යද හඳුනා ගන්නේ කියලා මගෙන් අහන්න මම ඉන්නේ ටික උගලට බලා ගන්නවා. එතකොට ඕනම ගාථාවක් සූත්‍රයක් දැක්කහම ශනිකවම අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන දෝනේ ඒකේ සත්‍ය ලක්ෂණ ටික. චතුරාර්ය සත්‍ය ලක්ෂණ කීයක් මේකේ තියෙනවද කියලා ඒ ඔස්සේ ඒ අනුසාරයෙන් සූත්‍ර අභ්‍යන්තරයට බයි. සූත්‍රයක හරියට කඹයක් අල්ලගෙන ගින්දට බහිනවා වගේ මේ සූත්‍ර අභ්‍යන්තරයට බැස්ස යුතුයි. ඔකට කියනවා සූත්‍ර අවතරණය කියලා. ඔය නෙත්‍ය පිටක උපදේශේ අවතරණහාරය කියලා කියන්නේ ඕතරණහාරය කියලා කියන්නේ ඕතරණය කියලා කියන්නේ සූත්‍රෙන් බැස ගන්න ආකාරය. කුතනින් කුතනින් චතුරාර්ය සත්‍ය පෙනේද මොන මොන පදයකින් චතුරාර්ය සත්‍ය කියලා තියෙනවද කියලා හොඳට ගවේෂණය කළා එතනින් එතනින් දැක ගන්න. දැක ගන්න ඇති. ඉතින් මම ඔය අද මතක් කළේ ගාතාවක් හරි සූත්‍ර පාඨයක් හෝ විනය කරුණක් හෝ කුමන තැනක් දැක්කත් ඔබලන්ට ඒ තැනින් චතුරාර්ය සත්‍ය මොන සත්‍යයටද මේ කොටස මේ වචනේ අයිති කියලා තේරුම් අරගන්න පුළුවන්කම තිබුණොත් ඔයගලන්ට පුළුවන් ආධ්‍යාරයෙන් වය නැතුම ඕන කෙනෙකුට ධර්ම දේශනාවක් කරන්න ඕනම තැනකදී. මොකද අමුතුවෙන් පෙර සූදානමක් අවශ්‍ය නැහැ. කිසිම විලංකමක් අතපන කියන්න තියනවා ඒකට ලෑස්ති වෙන්න ඕනේ කියලා එර සූදානමක් අවශ්‍ය නැහැ. මේ ඕනම තැනකින් තමයි කියන්න ඕන. මේ සූත්‍රය වෙලාවක මේක ගත්තට වැඩි කිපේ මට මේකට වෙලාවක් නැහැ. නැත්නම් මම හැදුවේ ඕගොල්ලෝ මේ පිටකේ සූත්‍ර පිටකේ අරගෙන මට ඕනම සූත්‍රයක් අරගෙන පෙරලා මේ මොහොතේම දෙන්න. මම ඕගොල්ලන්ට කියනවා සූත්‍රේ මට සූත්‍රේ බලා ගන්න සමාජයට වෙලා යයි දිග නිසා. නමුත් සම්පූර්ණ විස්තර අපිට ත්‍රිපිටකේ අපි දන්නවා කියලා කියන්නේ සමහරවිට ඔක්කොම වචන කටපාඩම් හින්දා නෙමෙයි. කටපාඩමේ තියෙනවා නෙමෙයි. කොතනකින් කුමක් ගත්තත් ඒක විස්තර කළ අර්ථය පෙන්වීමේ හැකියාව තියෙන යා පිටකේ දරණ කෙනෙක් පිටකේ පුළුවන්. අපි තාගින්නේ අර කරේ තියාගෙන ඉන්නවා වගේ ඔක්කොම කටපාඩම් නම් කියලා නෑ. ඔක්කොම කටපාඩම් වෙන්න ඕනේ නෑ. ඔක්කොම හැබැයි විවරණය කළ හැකි, විභජනය කළ හැකි. උත්තාන කම්මං කරොත් කරේ උත්තාන කවතුම් කළ හැකි, ඒ කියන්නේ නොගැඹුරු කළ හැකි. ඒ වගේ ඕනම සූත්‍රයක් වේවා මට විනය පිටකේ අරගෙන දුන්නත් මට බණ කිය විතර පිටික අරගෙන දුන්නත් බන්න කිව්වේ. එතකොට විනය පිටික අරගෙන දන්නොත් මේක සීලය, සීලිය මොකද සමාධිය, සමාධිය මොකද ප්‍රඥා, ප්‍රඥා මොකද මේ සසර දුකින් මිදීම සඳහායි කියලා බන් කියනවා. අභිධර්ම පිටක දුන්නොත් මේ ඇත්ත ඇති හැටි බලනවා. ඔය ඇත්ත බැලුවට පේන්නේ ඒකට නම් සමාධි වඩන්න ඕන. සමාධි වඩන්න සීදේ පිළිහිටන්න ඕන. සීදේක පිළිහිටලා සමාධිය වඩලා මේ ඇත්ත දැක්කහම කෙලෙසෙන්නේ මිදෙනවා කියලා එතනින් බන් කියනවා. සූත්‍ර පිටක දුන්නොත් ඒක බල කියන මේ ටික කරනකොට මේ ටික බලනකොට සමාධිය වැඩෙනවා. සමාධිය මොකටද? ඇත්ත ඇති ඇති දකින්න. දකින්න. ඇත්ත බලන්නේ මොකටද? මේ කෙලෙසුන්ගේ ආශ්‍රංගෙ මිදෙන්න කියලා පෙන්නලා මේ පැත්තට කියනවා. මේ සමාධිය වඩා ගන්න අපිට පුළුවන් වෙන්නේ පහසු වෙන්නේ කය වචන දෙක හිටමුණු විතරයි කියලා දෙපැත්තට මැදින්නේ කිව්වේ දෙපැත්ත පෙන්නවා. ඒ වගේ ඔන්න ඔහොම යන්න පුළුවන් වෙනවා. ඉබ්බන්දු කෙනා මේ ශාසනයට ලොකු අර්ථයක් කළ හැකි. මේවා ගොඩක් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති වෙයි අද දවසේදී. නමුත් මේ මම මේක කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයකට සැබෑම අර්ථයක් උපකාරයක් කරන්න නම් එයා හොඳට මේ ධර්මය පිළිබඳව හැකි ශක්ති ප්‍රමාණය අධ්‍යයනය කළ බැසගත් කෙනෙක් වෙන්න ඕනේ. ගොඩක් ඕනේ හතර පද ගාථාවක් ඇති. ඒ හතර පද ගාථාව දන්නවා ඊට පස්සේ එයා ඒ අර්ථය දන්නවා ඕනම සූත්‍රයකට බහලන්න. අපි කියමු කෙනෙක් එක ප්‍රදේශයක් අහලා විතරයි රහත්ුනේ කියන්නේ. අපි කියමු දැන් දුක්ඛ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන, දුක්ඛ නිරෝධ ඥාන, ප්‍රතිපදා ඥාන කියන්නේ එක ප්‍රභේදයක්. ඔය අර්ථෙම තියෙනවා අපි සම්මාදිට්ඨි සූත්‍රයේ සම්මාදිට්ඨිය ඇති වෙන පිළිතුරු පවතින කාරණා 16ක්. ඔය ඕන ක්‍රමයකින් එක තැනකට ගිය කෙනෙක් ධර්ම අවබෝධ කරගත්ත කෙනෙකුට මේ සූත්‍රයක් දිහා විස්තර කරන්න කිව්වෝ. එයා දන්නවා මේක විස්තර කරන්න. එයා ආපු පරියයන් එක විස්තර කළ හැකි. එයා දන්නවා මේ තුළු චතුරාර්ය සත්‍ය පෙන්න ගන්න. ඒ හින්දා මුළු පිටකෙම ඉගෙනගෙන ධර්ම දර වෙනවා කියලා නේ එකක් නෑ. පිටකේ ඉගෙන ගන්න ක්‍රමේ ඉගෙනගෙන ධර්ම දර වුණා. ඒ කියන්නේ සූත්‍රයක් බලා ගන්න මෙන්න මෙහෙමයි, සත්‍ය වෙන් කරගන්නේ මෙන්න මෙහෙමයි කියලා ඉස්සෙල්ලා මූලික ඔය දැන් ටික තිබුණාම මුළු ඔක්කොම ඊට පස්සේ ඒකට අන්තර්ගතයි. අර අපි එදා කිව්වේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන එක වචනකින් අර්ථ දක්වන්නේ නැතුව අර්ථකින් අර්ථ දක්විය යුතුයි කියලා. ඒ වගේ චතුරාර්ය සත්‍ය කියන එක මම මේ සූත්‍රයක් අරගෙන මේ සූත්‍රයේ චතුරාර්ය සත්‍ය කියන්නේ මේකයි කියලා කියනවා කියලා දන්නේ එච්චරයි. නමුත් මේ පද ටික ඔක්කොම ගත්තාම මේ හා සමාන අකුසල වූ කෙලෙස් සහගත වූ යම්තාක් වචන තියෙන සමුදේ සත්‍යයෙන් දකින්ද කුසල වූ භාවනාමය වූ භාවනාමය වූ කුසල වූ යම්තාක් වචන තියෙන මාර්ග සත්‍යයෙන් දකින්ද කියලා සමුදයයි මාර්ගයයි දෙක පෙන්වුවාම ඔගොල්ලෝ දන්නවා ඊටු ටික හඳුනගන්න. එහෙනම් මේ සමුදියේ ඵලයේ යම් වෙලාවකදී ස්කන්ධෝ හදනවා, ආයතනෝ හදනවා, ධාතුෝ හදනවා. ස්කන්ධ ධාතු ආයතන කියන මෙන්න මේ භූමිය හදනවා කියලා කියන්නේ දුකයි හැදුවේ කියලා දන්නවා. මේ මාර්ගයේ වැදුවම ස්කන්ධයන්ගෙන් ආයතනයන්ගෙන් ධාතුන්ගෙන් මිදෙනවා, දුකෙන් මිදෙනවා. ඒ මිදීමයි නිවන කියලා කියන්නේ කියලා උත්තර දෙනවා. එකම දුක සමුදියේ තිබුණොත් දුක තියෙනවා, සමුදියේ නැතුණොත් දුක නැති වෙනවා. එච්චරයි. ඔය ටික ක්‍රමයේ ඉගෙන ගත්තාම පහසුයි අපහසු නෑ. ගාතාවන් ওই ධම්මපදේ එහෙම තියෙනවා. ඒ ගාතාවන් එහෙම බලලා සූත්‍රයෙන් බලලා ටික ටික හැම වචනයක්ම අහන්න එපා. හොඳට හිතන්න උත්සාහවත් වෙන්න ඕනේ. මේක මෙහෙමයි, මේක මෙහෙමයි විය යුතුයි කියලා. ඊට පස්සේ තමන් තීරණය කළා මම මෙන්න මේ අර්ථයෙන් මේක තීරණය කළා හරිද කියලා ඔන්න අහනවා. හරියට තීරණය කරගන්න. එහෙම නැතිනම් නොතේරෙනවම නම් ඇවිල්ලා අහනවා. එතකොට අපි කියමු මනෝ පුබ්බංගම ධම්ම මනෝ සෙත්තා මනෝමය මනසාචේ පදුත්තේන බහතතිව කරෝතිව තතෝ මන් දුක්ඛමං වේති චක්ඛං වහතෝ පදුත්ති කියලා කිව්වහම දැන් ඔය ගාථාවේ සත්‍ය කියතියි. සත්‍ය දෙකයි, දුක්ඛ සත්‍ය සමුදය සත්‍යයි. සියලු ධර්මයන්ට මුල් වෙන මනසක් තියෙනන් හේද දුක දුක්ඛ සත්‍යයට ඇති. එතකොට ඒ මනස මුල් වල හට ගන්නා වූ පදුත්ත දූෂ්‍ය වූ මනසාචි පදුත්තය දූෂ්‍ය වූ කමක් තියෙනන් සමුදය සත්‍යය. කරත්තේ ගුණාග පිටිපස්සේ කැරකිලා එන රෝදේ එනවා වගේ යානු දුක ලුහුබැඳගෙන එනවා කියලා කිව්වේ දුක. එතකොට සිතින් ඇතිවෙන කෙලෙස් ටික නිසා දුක උපදවනවා කියලා කියනකොට සමුදය සත්‍යයයි දුක සත්‍යය දෙකයි යොකි කියලා තියෙනවා. සත්‍ය දෙකයි කියලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ මනසාකේ පසේ තපන්නේ බාධිතව කරුතිව තත්ත්වන සුඛමන් වේති ඡායවන් පාරිනෝ කියන වචන ටිකේ හරි පැතර වෙන්න ඕනේ. ඒකේ තියෙනවා මොකද්ද? නිරෝධයයි මාර්ගයයි දෙක. මේසත් මේ වචනේ තියෙනවා දුකයි සමුදයයි දෙක. මේ වචනේ තියෙනවා නිරෝධයයි මාර්ගයයි දෙක. එතකොට වචනයක් වචනයක් ගන්න ඕනේ තමන් හොඳටම දන්නවා. මනසාචේ පදුට්ඨේන කියලා මානසික පදුෂ්ඨකමක් ඇති වුණා නම් ඇති උනේ කුසලයෙන් ඇති වෙනවද? දූෂ්‍යකම මානස දූෂ්‍ය වීමක් ඇති වෙනවද? ඇති වෙන්නේ කෙලෙසයකින්මයි. අන්න නම් කළා මොකේද? සමුදේ සත්‍යය. ඒ සමුදේ තිබුණ ඵලය මොකක්ද? දුක. එයා සරත් ගුණාග පිටපස්සේ රෝදෙන්නා වගේ දුක එයා පිටිපස්සේ එනවා කියන එක කියයි කියලා තියෙන්නේ. එතකොට මේ ගාථාව තුළ කියලා තියෙනවා දුක්ඛ සත්‍ය සහ සමුදේ සත්‍ය දෙක. ආධ්‍යාරයෙන් එතකොට ටග්ගල දේශකයන් වහන්සේ දන්නවා විස්තර කරන්න මනස මෙන්න මේ වගේ දූෂ්‍ය වුණාම මෙන්න මේ වගේ දුක එනවා අපිට කියලා. ආධ්‍යාරයෙන් නිරෝධය මාර්ගය දෙක අරගෙන ඒ නිසා තමන්ගේ මනස දූෂ්‍ය නොවන විදිහට මෙන්න මේ විදිහට කටයුතු කළාම කියලා සතිපට්ඨානව පනවල මේ දුකෙන් මිදී කියලා පෙන්වන්න පුළුවන්. අනිත් පැත්තට ගාතාව ගත්තහම මනෝපවංගමනම මනෝසිත මනෝය මනසාචේ පසන්නේන මනස ප්‍රසන්න වෙනවා නම් ප්‍රසන්න වෙනවද කෙලෙසු නෑ. ප්‍රසන්න වෙනවා නම් ප්‍රසන්න වෙන මොනවද? කුසලයකින්මයි. තතෝ නම් සුඛ මං වෙති ඡායවන පාරමී සුඛයක් තියෙන නිවනට සාපේක්ෂ සියලු උපති දුකයි නම් සැපයි කියන එක කෙරවල මත දැක්ක හැටි මොකේද? නිවනට සුඛය අනුව යනවා. මනස ප්‍රසන්න වුණොත් සැපේ යාව අනුව යනවා කියනකොට මාර්ගය මනසේ ප්‍රසන්නතාවය කියපු එක මාර්ගාංග නැත්තම් කුසල් නියෝජනය කරනවා. ඒකේ ඵලය මොකද්ද? සැප සාගත බව, දුක් නැති වෙනවා. මනුස්ස ලෝකයේ හිටිය සතර අපායේ දුකෙන් මිදලා මනුස්ස ලෝකෙ මැත්තේ සැප. මනස ප්‍රසන්න භාව වැඩුණු දිව්‍ය ලෝකෙ මැත්තේ සැප ලැබුණ හැකි මනුස්ස ලෝකෙ මැත්තේ දුක තයින් කළ හැකි. තවත් මනස ප්‍රසන්න වුණොත් බ්‍රහ්ම ලෝක මැත්තේ සැප ලැබුණ හැකි දිව්‍ය ලෝකෙ මනුස්ස ලෝකෙ අපායේ තියෙන දුක අයින් කළ හැකි. තවත් මනස ප්‍රසන්න වුණොත් තුන් භූමියෙම තියෙන දුක අයින් කෙරුවේ හැකි උපරිම සැප ලැබුවේ හැකි කියලා මනසාචේ ප්‍රසන්නේ නැ කියනකොට මනස ප්‍රසන්න භාවයේ සැප ලැබෙනවා කියලා සුඛයටපත් වෙනවා කියලා උපරිමගේ අනුපූර්ව පෙන්වගත හැකි. මේ ඔක්කොම දුකින් නිදීමේ මාර්ගය තේරණේ. අන්න ඒ වගේ කාතාවක් දැක්ක ගමම්ම තක්ගල ගන්න මේක තියෙන්නේ මේ සත්‍ය දෙක. ඉතින් දෙක අධ්‍යයනය ගන්න. අන්නේ ලක්ෂණ ටික විතරයි ඉගෙන ගන්න. එහෙම නැතුව වචනයක් ගන්න ඕගලන් චතුරාර්ය මේ සූත්‍රයේ චතුරාර්ය සත්‍ය පින්නොත්ම ඉච්චරයි වැඩන්නේ. ඊගවට ඊගව සූත්‍රයේ චතුරාර්ය සත්‍ය පින්නොත් ඉච්චරයි වැඩන්නේ. ඔය හාත්පස දක්ෂයක් වෙන්නේ. නමුත් මේ ලක්ෂණය සත්‍ය ලක්ෂණහාරය කියලා කියන ඔය හාර විභංග ටික හරි වටිය අපි උනාක කොහොමද ලක්ෂණේ තග්ගල දැක ගන්න කියනවා. ලක්ෂණේ හඳුනා ගන්න කියන සත්‍ය ලක්ෂණේ. මේ ලක්ෂණේ මේ සත්‍ය නියෝජනය වෙනවා. මේ ලක්ෂණේ මේ සත්‍ය නියෝජනය වෙනවා. මේ ලක්ෂණේ මේ සත්‍ය නියෝජනය වෙනවා. මේ ලක්ෂණේ මේ සත්‍ය නියෝජනය වෙනවා කියලා ශනිකව සත්‍ය ලක්ෂණය හඳුනා ගන්නවා. හඳුනා ගත්තම කීයයි